හැමදේ නාටම තෙරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේට තථාගතයන් වහන්සේ නිසා බිමුණා වූ ධර්ම රත්නයට ඒ උතුම් ධර්ම රත්නය නිසා බිමුණා වූ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයට නමස්කාර කරමු. නමස්කාරය වේවා. අද අපි භාවනාවට තෝරගත්තේ ආනේංජ සප්පාය සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී. එක්කලක භාගතුන් වහන්සේ කුරු රට කම්මස්ස දම් නම් වූ කුරු රට වැස්සන්ගේ නියංගමක්යේද එහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාගතුන් වහන්සේට භික්ෂුන්ට මහණෙනි කතා කළ සේක. පින්වතුන් වහන්සේයි ඒ භික්ෂු භාගතුන් වහන්සේට උත්තර දුන්නේ. භාගතුන් වහන්සේ මෙසේ වදාළේ, මහණෙනි, කාමයෝ අනිත්‍යය, හිස්ය, මෝස ධර්මයන් කියනට විනාශ වන ස්වභාවයක් තාපේ. මාන්නේ මේ මායාවකින් කරලා දක්වන්නේ අඥාණින් විසින් මගේ කියන ලබන්නා හොය. මෙලව ඇත්තා වූ යම් මනුස්සකාම ගුණියෝ වෙද්ද, පරලෝ ඇත්තා වූ යම් දිව්‍යකාම ගුණියෝ වෙද්ද, මෙලව ඇත්තා වූ යම් මනුස්සකාම සංඥා වෙද්ද, පරලෝ ඇත්තා වූ යම් දිව්‍යකාම සංඥා වෙද්ද, මේ දෙකොටස මායයාට යටත් වේ. මේ මායයාගේ ස්ථානෙ වේ. මාරයා දමන කෑම වෙයි. මාරයාගේ කොටු වෙයි. මේ කාමයන් අරමුණු කොට සිත්ති හට ගන්නා වූ දැඩි ලෝභයේද, ව්‍යාපාදයේද, අන්‍යයන්ට වැඩියෙන් කිරීමයි කියන ලද්ද සාරම්භයේද යන අකුසලියෝ පවතී. ඒ අකුසලියෝ මේ ශාසනයේ ඉක්වෙන්නා වූ ආර ශ්‍රාවකයාට අන්තරාය පිණිස හට ගනිත් කියලා කියනවා. එතකොට මේ පාලි භාෂාවෙන් මේක පෙන්නනවා, අනිච්චා භික්කවේ කාමා, තුච්ඡා, මුසා මෝස ධම්ම, මයාකතමේතම් වික්කවේ බාලලාපන, යේච දිට්ඨ ධම්මිකා කාම, යේච සම්පරායිකා කාම, යේච දිට්ඨ ධම්මික කාම සංඥා, යාච සම්පරායික කාම සංඥා, උභය මේතම් මාර දෙය, මාරස විසෙව, මාරස නිවාපු, මාරසීස ගෝචරෝ කියලා පෙන්වනවා. හේතේති පාපික අකුසලා මානස අභිජ්ජාපි ව්‍යාපාදාපි සාරම්භාපි සම්මත්තති කියලා. එතකොට මෙතන පෙන්වන බුදුහාමුදුරුවෝ මේ කාමයේ කියන එක අනිත්‍යයි කියලා. කාමයේ නිත්‍ය වුණා නම් තථාගතයන් වහන්සේටවත් නිර්වාණයට යන්න හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ කාමයේ සකස් කරන එක. ඒක අපි තව ටිකකින් බලමු ඩයග්‍රෑම් එක. මේක තුච්චයි. ඊළඟට පෙන්වනවා මේක මුසා, මෝස ධර්මයක් කියලා. මෝස ධර්මයේ කියන එක ඔගොල්ලෝ ඉගෙන ගත්ත සත්‍යාදිත්‍යාණී කියන එක ඉගෙන ගත්ත වෙලාවේ මේ ලෝකේ තියෙන දේවල් වලින් ගත්තාම ඔක්කොම මුසාව. යම්කිසි සත්‍යක් තියෙනවද, අමෝස ධර්මයක් තියෙනවද, ඒක නිර්වාණයයි කියලා දැනගත්තා. මයාකත මේතා මායාවකින් කරන ලද්දක් වගේ. ඊළඟට කියනවා බාල ලාපණක් කියලා. බාලයාගේ වචනයකින් සිද්ධ වෙච්ච දෙයක් කියලා. ওই බාලයාගේ වචන වලින් තමයි අපිට ගොඩාක් දේවල් සිද්ධ වෙන්නේ. මම ඉතින් මේක කලිනුත් කියලා දිනවා. අර මම කිව්වේ මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මමයි තව යාළුවෙකු ඉන්න වෙලාව එතනට තවත් යාළුවෙක් එතෙන්ට ඇවිල්ලා එයා මේ කාන්තාවගේ ශරීර කොටසක් එයා වර්ණනා කරන්න ගත්තා. එතකොට ඒ අවස්ථාවේදී මගේ යාළුවා මන් දිහා බැලුවා. මං යාළුවා දිහා බැලුවා බලල ගිරලා මගේ යාළුවා එයාට කිව්වා බෝධිසත්වයෝ සහ නරුමයෝ කියලා. ඒ පුද්ගලයා දැන් මහාන වෙලායි. මේක මේ පෙන්වන්න හදන්නේ ඔය පොඩි ළමෙක් අවුරුදු 12ක 13ක විතර ළමෙක් ගත්තාම එයා ඔය වයසට ඔය මේ භවයේදී ඕවගෙන හිතපු එක නෙමෙයි. නමුත් ඔය පන්තියේ ඉන්නවා එක්ක මෝරපු ළමෙක්, එහෙම නැත්නම් ඉහළ පන්තියක ළමෙක්. ඒ ළමයා ඇවිල්ලා ඕවගේ කතාවක් කියනවා. ඉවහා මේ පොඩි එකාටත් හිතෙනවා මේ කතාව ඇත්තද කියලා බලන්න. එපාර එයා විඥානය එතන පිහිටුවා. පිහිටේවට පස්සේ මොකද වෙන්නේ? නාම රූපයන් කියනේ වැඩෙන්න පටන් ගන්න. විඥානය එතන බැසගත්තා නම් ඉතින් භවපච්චයා ජාති කියන එක තමයි ඉතින් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඕවා වැඩෙන්න. ඒතර මේ විදිහට අර ඒ නැති ළමයාට ඇති කාමයක් ඇති කළා. කවුද ඇති කළේ? බාලයා. බාලයාගේ වචනයකින් සිද්ධ වෙච්ච දේ. බාල ලාපණා කියන්නේ ඒක. ඒතර බාල ලාපණ තමයි මේ ලෝකේ තියෙන්නේ. ඔයගොල්ලෝ හොඳට ඉන්නවා. ඉන්නකොට ඉතින් එක්ක ටීවී එක ඇඩ් එකක් හරි දානවා. කියනවා මෙන්න මේ ජාතිය ගෑවයන් පස්සේ ওই වයසට යන එකම අයින් කරගන්න පුළුවන් කියලා. ඔයිල් ඔෆ් යුලේ කියලා කියන්නකෝ. මොනවාගේ මොකක් හරි එකක් කියන්නේ. ඒ කිව්වම ඉතින් මේ මනුස්සයා තා ඇත්තට ඉන්න මම ජරාවට ගිහිල්ලා තියෙනවා. ඉතින් අර ටීවී එකේ ඇඩ් එක දාලා පෙන්නුවා. එන් පස්සේ මේ මනුස්සයාට හිතෙනවා මේක ට්‍රයි කරලා බලන්න කියලා නේද? එව නැත්තම් ඕගොල්ලන්ගේ පාඩුවේ භාවනාවක් කරගෙන ඉන්නවා. අර තව මනුස්සයෙක් ඇවිල්ලා කියනවා මේ ලස්සන ඩ්‍රාමා එකක් යනවානේ. අනිවා කොහොමාරයක මිස් කරන්න තු බලන්න කියලා. ඔන්න වාගේ කිව්වයින් පස්සෙ අර අනිත් මිනිස්සයා ඒකට ආවෝ. ඔය විදිහට තමයි මේ අපි යන්නේ. මේකේ මොකක් හරි එකක් එක්ක ෆන්ඩ් රේසින් ඇක්ටිවිටි එකකට හරි කියලා. පළක් කියලා අපිට කියනවා මේ පන්සල් හදන්න. පන්සල් හදන්න තමයි මේ නාට්‍ය වෙන්නන්නේ. ඒ පාර අර මිනිස්සයා අනේ මේ පන්සල් හදන්නේ කියලා මේකට යන්න. ගෙයින් ඉතින් අර තිය නැති කාමයන් කියන්නේ මොනවද? නැති වෙනවා. හරි පුදුමයි අද ලෝකෙ මේ. එතකොට ඒ බාලයාගේ වචන වලින් තමයි අපිට මේව ඔක්කොම පටන් ගන්න තේ. ඒක තමයි බුදුහාමුදුරු පෙන්නවා. එතන පෙන්නවා යේච දිට්ඨ ධම්මික කාම සම්පරායක කාම. මේ දැන් තියෙන දැන් අපිට මතුවලා තියෙනා වූ කාමයන්. එහෙම නැත්නම් මෙතනින් පස්සේ අපිට ඇති වෙන කාමයන්. මේ දෙකම මේ කාමයයි කාම සංඥාවයි කියන දෙකම උභය මේ තන් දෙකම මාර දෙයියන්. මාර දෙයියන් කියලා කියන්නේ මායයට යටත් වෙනවා. ඒ ඔක්කොම. ඊළඟට කියනවා මාරස්ස විසයෝ කියලා. ඒ මායාවේ ස්ථානීය වෙනවා. මාරස්ස නිවාපෝ මායя දාන කෑම. අපි ඉගෙන ගත්තනේ අර සතර ආහාරයේ ඩයග්‍රෑම් එක ඇතුලේ ඔගොල්ලෝ ඉන්නවා කියලා කියන්නේ. මායාවේ ගෝල් කොටුවේ ඒක ඉන්න තාක්කල් ඉතින් ඒ ආහාර කාගෙන අපි ජීවත් වෙලා ඉන්නේ. ඊළඟට පෙන්වනවා මාරස්ස ගෝචරෝ කියලා. ඒක මේ රේන්ජ් එක. ඒ කියන්නේ දැන් ඔබලගේ ඇහින් රූපයක් බලලා යම් කිසි දෙයක් ගැන ඔයගලන්ට කාමයක් ඒ වගේ දෙයක් ඇති වෙනවද? කණෙන් සද්දයක් අහලා දෙයක් ඇති වෙනවද? ඒක පේනවා මායයට. ඒ මායයේ රේන්ජ් එක ඇතුලේ. මායයේ රේන්ජ් එක පැනලා නැහැ. ආන්න මෙයා මේකට අහු වුණා. දැන් ඔයගොල්ලෝ එකපාරක් ඔකට අහු වුණා නම් කෑමකට හරි අහු වුණා නම් අර ඊට පස්සේ මායයට ඕගලන්ට මොකක් හරි කරන්න ඕන නම් ඔයගොල්ලෝ හොඳට ඉන්න අවස්ථාවක පොඩ්ඩක් අර සිතුවිල්ල මතකොල්ල බෙන්ලා දෙන්න. දුන්නායින් පස්සේ අරකට එක්ක යන්න. ඒකයි තියෙන්නේ. එයාගේ රේන්ජ් එක ඇතුලේ තියෙන්නේ. එයා දන්න ඔක්කොම දේවල්. හේතේ විපාපක අකුසල මනස අභිජ්ජා. මේකෙන් ඇති වෙන්නේ මොනවද? අභිජ්ජා කියන එක, ව්‍යාපාදයේ කියන එක, සාරම්භයේ කියන එකයි ඇති වෙන්නේ. එතකොට මෙන්න මේක මේ බුද්ධලයා තේරුම් ගන්න. මේ අභිජ්ජාව කියන එක ඇති වෙනවා කියලා කියන්නේ. මේක අපිට එකපාරටම සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අපි මිච්ඡා දිට්ඨිය තියෙන නිසායි මේක ඇති වෙන්නේ. අර අපි රෝධ කරකවනකොට පළවෙනි පාරට අපි කියවනේ ද අර පොතලිය සූත්‍රයෙන් අර මස් කට්ට තාපු ගමන් බල්ලා දුවගෙන ඇවිල්ලා ගත්තා කියලා. අන්න ඒ වගේ මිච්ඡා දිට්ඨිය තියෙන නිසා තමයි අපි මේ පළවෙනි රවුම හිතන්න මිච්ඡා දිට්ඨිය නිසා තමයි මේක ඇති උනේ මෝහින් කරන්නා වූ දෙකින්. ඊළඟට දෙවෙනි එකට අපි මතකයිද කිව්වද කරකෝල අර ආපෝ රාග සල්ලේ නිසා අපි මේක නැවතත් පවත්නවා කියලා අර නිත්‍යයි කියලා ගන්නවා කියන්නේ ඒ කියන්නේ ආහාරයක් ගත්තා. ඒකට අපේ මනස රාග සල්ලේට ආව අපි ආපෝ හිතින්ද ගියා. මෙතන ඉඳන් මෙතෙන්ට තමයි ආහාරයේ රස. එතකොට ඒක මලයි පාර තව එකක් අපි හදා ගන්න. අනේ දෙවෙනි රවුම කියන එක අභිජ්ජාව හැටියට ගන්න. පළවෙනි රවුම මිච්ඡා දිට්ඨියෙන් එනවා දෙවෙනි රවුම. ඒ කියන්නේ අපිට මිනිස්සෙක් දිහා බලනකොට රවුම් දෙකක් යනකොට දෙවෙනි රවුම වෙනකොට අභිජ්ජාව අර නිත්‍යයි කියන එක මගේ වේවා කියලා කියන්නේ. අර මිච්ඡා දිට්ඨියෙන් ආපු දේ තමයි මේ මගේ වේවා කියලා. එතකොට අභිජ්ජාව කියන එක ඇති වෙනවා. ඉතින් අභිජ්ජාව ඇති වුණා නම් මොකද වෙන්නේ? මෙතන රවුම් දෙක කරකවලා ඉවර වෙනකොට අපි දන්නවා මේ දෙක අතර ගැප් එකක් තියෙනවා කියලා. අර ගලපන්න බෑයි කියලා අපි ඉගෙන ගත්තේ නේද? ඉතින් දැන් ව්‍යාපාදේ. අභිජ්ජා ව්‍යාපාද. දැන් මොකද කල්පනා කරන්නේ? දැන් ඉතින් මෙයාට කම්පිටිෂන් එකක් ඇති වෙනවා. මේ මගේ වේදනාවනේ මේ අප්සෙට් වෙලා තියෙන්නේ. අර අරමනුස්සයාට හොඳ වේදනාවක් ඇතිනේ. මේ අපේ කඩේ නේ මේ බඩු හම්බෙට විකිනේ නැත්තේ අර අනුමුදලාට හරි ජයයිනේ. නේද? ආ මේ විදියට යන්න. එතකොට වේදනාව අපි ගලපනවා. ගලපලා අරයට හොඳයි කියලා හිතනවා. ඒත් ඔය ආකාරයට අපිට සාරම්භය කියන එක ඇති වෙනවා කියන එක තියෙනවා. එතකොට මෙන්න මේ විදියට මේක වෙනවා කියලා දැනගෙන මහණෙනි එහිලා ආර ශ්‍රාවකතුන් මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් ditta dharmika kaamayut samparayika kaamayut etta. යම් dushta dharmika kaama sanyaa kenekut. යම් samparayika kaama sanyaa kenekut etta. තෙල කාම සහ කාම සංඥා දෙකම මරුට තැන් වේ. මරුට විෂය වේ. මරුගේ නිවාපය වේ. මරුගේ ගෝචරයි. මේ කාම ගුණ વિશે මානසික අවිද්‍යා ව්‍යාපාද සාරම්භ යන තෙලා ලාමක අකුසල ධර්මයේ පවත්තා. ඒ තුන් කෙලසුන්ගෙන් මේ ශාස්ත්‍රයේ හික්මෙන ආර ශ්‍රාවකයාට අන්තරාය පිණිස පවතී. මම කාමගුණ ලෝකයේ මැඩපියා දැහැන් අරමුණු අදිෂ්ඨාන කොට වාසය කරන්නේ නම් හිතායක ඔය දැහැන් අරමුණු කියලා කිව්වහම බෝධිපාක්ෂික ධර්මයන් අපි දන්නවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් කියලා තියෙනවා නේද? ආර්ය අෂ්ටාංගික මාර්ගය අර විරිය කියන එක ඊළඟට ඉන්ද්‍රිය වශයෙන් බලන එක බුද්ධංගේ ඔය විදිහට අපිට තියෙනවා සතර ඉත්‍පාදයන් ඔය විදිහට ගත්තාම උතන 37ක් එතන යනවා. අන්න ඒවා අදිෂ්ඨාන කොට වාසය කරන්නේ නම් හිතායේ මම විපුල මහත්ගත සිතින් කාමගුණ ලෝකේ මැඩපවත්තා සිතින් බෝධිපාක්ෂික අරමුණු අදිෂ්ඨාන කොට වාසය කරන්නේ මගේ සිතේ හටගන්නා වූ පවිතු අකුසල වූ අවිද්‍යාවෝද ව්‍යාපාදියෝද සාරම්භයෝද වෙද්ද ඕනවන්නා වූ ඔහුගේ දුරු කිරීමෙන් මාගේ සිත කාමාවචර නො වූ අප්‍රමාණ වූ මොනවට රඩන වඩන ලද්දා වූ සිතක් වන්නේ කියලා කියනවා. අප්‍රමාණං සුභාවිතා කියලා එතන කියනවා. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත රහත් බවට හේතු විදර්ශනාවෙන් වූ ධානයට හේතු සමාධිය වූ පැහැදේ. මනා පැහැදින් ඇති කල්ලි හිතාත්මය කම්පාන වූ ධ්‍යාන සමාධියට හෝ පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදේ. රහත් බවට පත් වේ. එහෙමත් නැත්නම් ශරීරයගේ විඳිමින් මරණින් මත්තේ යම් කාරණයකින් ඒ භික්ෂුව උපදින්නා වූ උපක විඥානයක් වේද. ඒ කුසල චතුත්ථ ධ්‍යාන සමාන වූවක් වන්නේ යන මේ කාරණේ ඇත්තේ. මහණනි මේ පළමු වන කෙලසුන්ගෙන් කම්පාන වන දේන සමාධියට හිත වූ ප්‍රතිවදාවයයි කියන ලැබේ. මොකද්ද මේ කියන්නේ? මෙතෙන්දි කියන්නේ මම කල්පනා කරනවා මං ඉන්නේ මාරයේ කුකුල් කොටුවේ. මේකේ ගෝචරේ මම මේක කකා ගොම්බෙට්ට ඉන්න පණුවා වගේ මේක කකා ජීවත් වෙන එක තමයි මගේ තියෙන්නේ. මම කල්පනා කරනවා මම මෙන්න මේ කුකුල් කොටුවෙන් මං එළියට පැන ගන්නවා. මම මේක ඇතුළට වෙලා ඉන්නේ නෑ. මට ඇති වෙන්නේ අභිජ්ජා, ව්‍යාපාද, ඒ වගේම සාරම්භය කියන ඒවා තමයි මට ඇති වෙන්නේ. මේ නිසා මම මේකෙන් පැන ගන්නවා කියලා අදිට්ඨානයක් කියන එකයි මෙතෙන්දි කරන්නේ. අභිභූය ලෝකං අදිත්තාය මනසා කියලා කියනවා. මේකෙන් පැන ගන්න. එහෙනම් අපිට පැන ගන්නවා කියලා ලොකු අදිෂ්ඨානයක් තියෙනවා නම් එහෙනම් අපිට පුළුවන් ආනන්ද විහාරයට ගමන් කරන්න. මේකෙන් ගැලවෙන්න යන්න පුළුවන්කම තියෙනවා. අදිෂ්ඨානයක් තියෙනවා. නෑ කමක් නෑ මේක කාක ලැබිලා මම ඔහි පොඩ්ඩක් ඉන්නවා කියලා හිතනවා නම් අපිට පැන ගන්න පුළුවන් කමක් නැත්තේ. එතකොට මේක අපි තේරුම් ගන්න අපි බලමු මේ ඩයග්‍රෑම් එකකට ගිහිල්ලා ඉස්ලාම් අපි ඒ අකිනිට බ්‍රහ්ම ලෝකේ රහතන් වහන්සේලාට කෘතඥතාවය පළ කරන අපිට මේ ධර්මය දුන්නට. ඒකට ඊළඟට ඔයගලන්ට පේනවා අපි අපිට පුරුදු ඩයග්‍රෑම් එකක් මේක. කලිද්දගානි සූත්‍රයත් එක්ක අපි මේක සාකච්ඡා කළා. මේ දෙවෙනි ඩයග්‍රෑම් එක. මේ දෙවෙනි ස්ලයිඩ් එකේ අපිට පෙන්වන්නේ මේ කාමයේ කියන එක. මේ අපිට මේක ඇති වෙන්නේ කොහොමද? අපි දන්නවා මේ කබලින්කාර ආහාරේ මෙතන අපි සුභ කියලා අපි ගන්න මනවඩනා රූපයක්. එහෙම නැත්නම් අපි කන්න කැමති ආහාරයක්. මේක නිසා අපිට මේ හේතු ප්‍රත්‍ය වශයෙන් මේක ගමන් කරනවා. අතන ඒ පුද්ගලයා සම්බන්ධයෙන් අතන උසයි මෙතන පාතයි ආදී වශයෙන් කෙනෙක් කල්පනා කිරීම ඒක නිමිත්ත කියන එක තියෙනවා. එතකොට ඊළඟට ගත්තාම මේක සුභයි සුඛයි අත්තා කියලා ගැනීම කියන එක සිද්ධ වෙනවා. ඒ සුභයි සුඛයි අත්තා කියලා අරගෙන අපිට මේ පැත්තේ මේ ප්ලෑන් එකක් ගහලා මේ විඥානයන් එහෙම සකස් වීමක් කියන එක තියෙනවා. ওই විඥානයන් සකස් වුණාට පස්සේ ඒ විඥානය සකස් වෙලා තියෙන්නේ නිකන් නෙමෙයි. අපි අර අගයන් දීලා වට කරකෝල රූපයන්ට වේදනාවන්ට අගයන් දීලායි අපිට මේක සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒ අගයන් දීපු එක ට උගුල් සලකනවා. මං කිව්වේ අර උගුල් කඩෙන් ගේන ලෑලි ටික. කඩේ යන වෙලාවේ මේසයක් අදහන්න අදහසක් තිබුණා. වඩු බාසුන්නාගෙන් අහලත් නැහැ. ලෑලි ටික ලාබෙට දාලා තිබිච්ච ගමන් කෙලින්ම ලෑලි ටික අරගෙන ආවා. අනේ එතකොට දැන් වඩු බාසුන් නැහැ. ඔක එපා කියලා කිව්වා වුණත්. ඔක හොඳ නැහැ මහත්තයෝ. ඔකෙන් හදන ගී මේස හදන්න බෑ මහත්තයෝ කිව්වා වුණත් වඩු බාසුන් නැහැ පුෂ් කළා හරි කොහොම හරි අපි ඔකෙන් හදා ගන්නම තමයි හදන්නේ. ඒ කියන්නේ අපි අගයන් දීපු නිසා. අන්න ඒක තමයි සංකල්පයේ තියෙන්නේ. මේක නිකන් අර වතුර රැළ පාරක් යනකොට අර ඒකේ තියෙනවා කුරුම්බ කෝම්බ කොකා කෝලා බෝතල් අරව මේව කුණු රොඩු ඔක්කොම මේකත් එක්ක යනවනේ. අන්න එහෙම රැල්ලක් තමයි මේ එන්නේ අපිට. අන්න ඒ රැල්ලට අපි බොහොම කැමති. ඒකේ රැල්ලේ මොකක් හරි පාවෙන දෙයක් කුරුම්බ කෝම්බේ පැත්තකට දැම්මට ඕකේ පෙට්ටියක් තියෙනවා. අන්න ඒ පෙට්ටියට හරි අපි කැමැත්තක් තියෙනවා. කුතුහලයකුත් තියෙනවා. පෙට්ටිය ඇතුලේ මොනවද තියෙන්නේ කියලා දන්නේ නැහැ. දන්නේ නැති නිසා අපිට ඒකේ කැමැත්තක් කොයි විදිහට තියෙනවා. ඒතකොට මේක තමයි මේ උස්සගෙන යන්නේ. ඔන්න ඔකට අපේ තියෙන කැමැත්තක්. අනේ සංකල්පයට තිබෙනා වූ රාගය. ආන්න ඒක තමයි මේ පුරුෂයාගේ කාමයේ කියලා කියන්නේ. සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ කියලා කියන්නේ. එතකොට එහෙමනම් ඕගලන්ට පේනවා මේ සංකල්පයන් කියන ඒවා අපිට ඇති උනේ අපි මේ සුබයි සුඛයි කියන හැම ගැනීම හේතු වටකරකෝ කරකෝ කිරීමකින් තමයි අපිට සිද්ධ වෙන්නේ. වටකරකෝනවා කිව්වේ අපි මුලින්ම අපි අර මිච්ඡා දිට්ඨිය නිසා තමයි මෝහය විසින් අරක එකපාරටම සුබයි කියලා මෙතන සුබ කියන එක ලකුණු කරලා තිබුණ එක මේ සුබේ කියන එකම තමයි මේ දන් සත්‍ය කියන එකට ඇදෙන්නේ. සුබයි කියලා මේක අසට ලිංගීමක් කියන එක තියෙනවා. එතකොට ඒක අපිට පෙන්වන්න පුළුවන් එහෙම සුබයි සුඛයි කියලා මේක ආවට පස්සේ. ඒ කියන්නේ අපේ මෙතන මේ කාමය කියලා කියන්නේ පළවෙනි රවුම කැරකෙව්වා. ඒක තමයි ඔයගොල්ලන්ගේ සරසංකප්ප ඒරියාක මේ ජාතියයි වේදනාවයි ජරාවයි අතර යම්කිසි ඒරියා එකක් තියෙනවා තමයි පුරුදු දෙයක් ගැන සම්බන්ධයෙන්. එතකොට ඊළඟට ඔයගොල්ලන් දැන් බලනවා මේක තව රවුමක් කරකවන මාන්නෙන් කරකවල බලනවා මේ දෙක ගැළපෙනවද කියලා. එතකොට ගැළපෙනවද කියලා බැලුවාම ගැළපෙන්නේ නැහැ. ඕගොල්ලන් පොඩි කාලේ කාපු කෑමවල රස ඒක මතකයේ තියෙනවා. එතකොට ඒක මැච් කරන්න බෑ අද මේ කන කෑම. දැන් මේ දෙක අතර දෝමනස්යක් තියෙනවා. දැන් මොකද හිතන්නේ? මේක ෆික්ස් කරන්නයි කියලා හිතනවා. ඒක තමයි අර බත් ටිකක් කනකොට රස නැති වුනහම ලුණු මිරිස් ටිකක් තිබුණා නම් කියලා හිතනවා. එතකොට ලුණු මිරිස් ටික හිතේ තියාගෙන අපි අරක කනවා. ලුණු මිරිස් ටිකක් තිබුණා නම් කියලා කිව්වේ අපි මේක පිහිටෙව්වා නේද? අපි පිහිටවීමක් කියන එක කළා. අර විඥානේ මේක තිබුණා නම් හොඳයි කියලා අඩුව පුරවන්න මොනවා හරි එකක් අපේ මනසෙන් අපි අතුල් කරගත්තා. ආන්න ඒක තමයි ওই කාමී කියලා කියන්නේ. පිටින් තියෙන එක නෙමෙයි, තමන්ගේ ඇතුලෙන්. අර කලින් දීපු වාගේ. මොකද මං හැමදාමත් අර විදිහට නම් බත් කාලා තියෙන්නේ. ලුණු මිරිසක් ගැන හිතන්නේ නේ. මොකද මං ඊයේ හොඳට කාලා තියෙන නිසා තමයි අද මේ ලුණු මිරිස් කතාව ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට මේ සංකල්පේ රාගය තමයි මේ කාමී කියලා කියන්නේ. එතකොට එහෙනම් අපිට පේනවා මේ කාමී කියන එක දෝමනස්සය වෙලා සකස් කරන්නා වූ දැන් දෝමනස්සයක් උනේ නැත්නම් මට කාමයක් ඇති වෙන්නේ නැහැ. එතකොට මේක තවදුරටත් හොඳ ලස්සනට පැහැදිලි කරන්න පුළුවන් මේ රහතන් වහන්සේට පින් සිද්ධ වෙන්න. මේක තමයි මේ 2B කියන ඩයග්‍රෑම් එකට අපි ගියොත් තුන්වෙනි සයිඩ් එකේදී 2B කියන ඩයග්‍රෑම් එක. එතකොට අපිට පේනවා මුලින්ම මේ මනවඩනා රූපයක් ආහාරයක් ඒ වගේ එකක් නිසා අපිට එක පාටම සුබයි කියන අර හේතුවක් කියලා කිව්වේ. ඉතින් ඒක අපි දැන් මෙතනින් ලකුණු කරනවා මේ සුබයි කියන එක මෙතනින් ලකුණු කරනවා. ඒ ලකුණු කරන්නේ මොකද්ද මේ අර්ථයේ සුබයි කියලා ගත්තා කියන එක නෙවෙයි කියන්නේ. එතකොට මේ සුබ කියන එක ඉදන් සත්‍යයට ඇදෙනවා මේක සුබයි කියන එක. ඒක තමයි අර මෝහේ. මොකක් හරි වස්තුවක් දැක්කහම ඔගොල්ලෝ එකපාරටම සුබයි කියලා ගන්නවා. ඇයි ඒ ගන්න? පූතලි සූත්‍රයද අපි ඉගෙන ගත්තා. පෙර පුරුද්ද. පෙර පානාතිපාතය කළා. එකපාරටම අර බස් කට්ට විසි කරපු ගම බල්ල දෝගන ගියා. හිතුවේනේ. ආන්නේ වගේ පෙර සංස්කාරයන් නිසා අපි එකපාරටම ගන්නවා මේක. මේක සුබයි කියලා. හිතන්නේ නැහැ. මෝහය විසින් තමයි මේ තීරණය ගත්තේ. එතකොට මේ මෝහය විසින් ওই තීරණය ගත්තට පස්සේ දැන් ඕගොල්ලෝ එනවා මෙතන මේ පල්ලෙහාට මේ නිට්ටයයි කියලා එනවා. නිට්ටයයි කියලා එන්නේ කොහොමද? දැන් අර කට්ලට් තියෙන කතාවක් කියන්නේ. කට්ලට් ටික තියෙනවා. පාටියකට ගිහිල්ලා ඉන්නවා. ගිහිල්ලා ඉන්නකොට ඔන්න කට්ලට් පේනවා. හැබැයි කට්ලට් කන්නේ නැහැ. තාම එකපාරට හරි නැහැ නේ ගිහිල්ලා එකපාරටම කන්නේ. දෙන්නත් එක කතා කර කර ඉන්න ගමන් ඔලුව කරකෝ කරකෝ අර දකින්න කට්ලට් පිඟානේ කට්ලට් තියෙනවා. ආයෙත් අර කතාවට යන්න. ඉතින් මෙයාගේ මේ කතාවෙන්ද කට්ලට් ටික මිස් වෙයිද කියලා තේමක් තියෙනවා. ඒ වුණාට අර කට්ලට් ටික ස්පර්ශ කරනවා. ටිකක් වෙලා යනකොට මේ දෙන්නට පේනවා අනිත් කට්ටිය ඇවිල්ලා කට්ලට් ටික අරගෙන යනවා. අඩුවේගෙන. දැන් මොකද මේ කතාව පැත්තකට දාලා දෙන්නම් ගිහිල්ලා අතෙන්ට යනවා. දැන් මොකද්ද මේ කලේ? මෙතන කර කර හිටී නැවත නැවතත් පුන පුන අර ස්පර්ශ කරා. ස්පර්ශ කරන තාක්කල් එයාට තියෙනවා නිත්‍යයි කියන කතාව එන. අඩුවේගෙන යනකොට තමයි මේ අනිත්‍ය බව මේ වෙලාව කලබලයක් ඇති වෙන්නේ. අපිට ස්පර්ශ කරන්න පුළුවන් නම්, ඒ කියන්නේ පවත්තන්න පුළුවන් නම් ස්පර්ශය අපිට එනවා නිත්‍යයි කියන එක. බැරි වැඩක් හැබැයි. හැබැයි හිතනවා අපිට පුළුවන් කියලා. එතකොට රාග සල්ලෙන් අතින්ට යනවා කියන්නේ. ඕක තමයි මෝහෙන් කරන්නේ. මේ මානෙන් කරන්නේ. මානෙ තමයි ඕක යවන්නේ අනිත් පැත්තට. මේක මලහම මෙතන අනිත් පැත්තට ඒ යැවීමක් කියන එක කරනවා. එතකොට යා බොහොම ප්‍රෙෂර් එකකින් යවන්නේ. මොකද කට්ලට් ටික නැති වුණොත් මට වේදනාව නැති වෙනවා. වේදනාව නැවතත් ඇති කරගන්න මම අර විදිහට යැවීමක් කියන එක කරනවා. එතකොට දැන් අපිට වෙන්නේ මොකද්ද? මෙතන මේ සුබයි කියන එක ආව එහෙනම් නිට්යයි කියන කතාව අපිට ඇති වෙනවා. ඔය සුබේට නිට්යයි කියලා ගත්තාම එහෙනම් මගේ මේ මෝහයට කියන එකට නිට්ය කියන කතාව ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මට මේ සංස්කාරයන් කියන ඒවා හැදෙනවා. මෝහේ මගේ හැදෙන සංස්කාරයන් තියෙනවා. දැන් මගේ සංස්කාරයන් හැදෙන්නේ නිට්යයි කියලා. අන්න ඒ පාරේ තමයි ඔයගලන්ට පේනවා මේ කාමරාග අනුසය කියලා කියන්නේ මෙන්න මෙන්න මේ ඒරියා එකට කියනවා කාමරාග අනුසය ඒරියා එක කියලා. මොන ඒරියා එකද? ඔය ග්‍රීන් පාටට ලකුණු කරලා තියෙනවානේ සංස්කාරේ ඉඳන් උඩට ඊතලය. එතනින් දකුණු අත පැත්තට තමයි මේ සුබයි කියලා ඇති වෙනවා කියන්නේ. එතකොට එතනින් නිට්යයි කියලා පල්ලෙහාට ආව මේකේ ත්‍රිපීසියමක් හැදිලා තියෙනවා. සංස්කාර එතන එතන මෙන්න මේ ඒරියා එකට කියනවා කාමරාග අනුසය ඒරියා එක කියලා. එතකොට මේ කාමරාග අනුසය කියන එක තමයි මේ ලයින් එකෙන් පෙන්වන්නේ. අර මෝහයේ අගතිය ඉඳන් සංස්කාරයට යන්නව කියන දේ. දැන් එතකොට කෙනෙකුට පේනවා කාමරාග අනුසය එහෙනම් පොඩි වෙන්නේ නැහැ නේද? නිත්‍යභාවයේ තියෙන මනුස්සයට කාමරාග අනුසය කියන කතාව දේසි වැඩක් නෙමෙයි. එතකොට ඒ කාමරාග අනුසයත් එක්ක මෙතනින් නිට්යයි කියන මේ රේඛාව දැන් මොන සංස්කාර නිට්යයි කියන පරාමාස කාය ප්‍රන්තයට බැස ගැනීමක් කියන එක සිද්ධ වෙනවා. ඇතුළු වීමක් කියන එක සිද්ධ වෙනවා. සුබ වුණා, නිට්ය වුණා, නිට්යයි කියලා මේකට ඇතුළු වෙනවා. ඒ රේඛාව ටිකක් ඕගොල්ලෝ දික් කළොත් මොකද වෙන්නේ? මේ තිත්තිරක් දාලා තියෙන සංඥාවට යනවා. දැන් මොකද්ද මේ කියන්නේ? සංඥාවට දැන් මං කියනෝ මේකේ සුභයයි නිට්යයි. සුභයයි නිට්යයි වුණාම මගේ සංඥාව සුඛ වෙනවා. සුභයට නිට්යෙක් අහුගොල්ල තමයි සුඛය කියන එක අපි හදාගත්තේ. අර හලිද්දගානි සූත්‍රයේ අපි සුභයි සුඛයි කියලා කතා කළා. ඒ සුඛය කියන එක බොරුවක්. ඒ කියන්නේ මහ මොසාවකින් මේක හදලා තියෙන්නේ. අද බුදුහාමුදුරු කිව්වේ මොසා මොස ධර්මයක් කියලා මේක. ඇයි මේ මොසාව? මෙතන මේ සුභයි කියලා කියන්නේ මේ 23 ගුණපයක් අසුචි ගොඩක් නේද? පළවෙනි මුසාව ඕකනේ. ඊළඟට ඕගොල්ලෝ අර මේ හතරවෙනි ධානයට යන හැටි මම පුරුදු කිව්වේ. අර ස්පර්ශාහාරයෙන් ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා අර මිනිස්සෙක් නිසා මට සුභයක් සොම්නසක් ඇති වෙනවා නම් ඒක ඇති වෙන්න පවත්තන්න මම නැවත නැවතත් පුන පුන බලන්න ඕනි මේ මිනිස්සයා හිටපු විදිහට ඉන්න ඕනි කියලා නේද? ඉතින් ඕක වෙන්නේ නැහැයි කිව්වා. ඒ කියන්නේ මේ නිත්‍යභාවය කියන එක මට පවත්තන්න බෑ. කට්ලට් තියනවා කියන එක පවත්තන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට ඒකත් fake එකක් නේ, බොරුවක් නේ නේද? ඉතින් ওই දෙක එකවුවල තමයි මගේ මෙන්න මෙතන මේ සංඥාව මට ඇවිල්ලා සුඛයි කියලා ඇවිල්ලා තියෙන්නේ. තියෙන දෙයක් නෙමෙයි. ඕකනේ බුදුහාමුදුරු මෙරුවා කියලා කියන්නේ. ඇති දෙයක් නෙමෙයි. ඉතින් ওই නැති දෙයකින් අපි මේ වේදනාවට අගයක් දෙනවා. අන්න දැන් මට හිතෙනවා වේදනාව සුඛයි. සුඛ වේදනාවක් කියලා. අමු බොරුවක්. එතකොට ඒක තමයි ඇතුල් වෙන්නේ මේ පරාමාසයේ කාය ග්‍රන්ථයේ කියන එකට ඇතුල් වෙනවා. මේ පරාමාස කාය ග්‍රන්ථයේ මේක සුඛයි කියලා මේක ඇතුල් වුණායින් පස්සේ දැන් මේ පැත්තෙන් ආව නිට්යයි කියලා මේ පැත්තෙන් ආව සුඛයි කියලා. දැන් එහෙනම් ඒක මගේ කියලා ගන්නවා. මේ දෙක මෙතනින් පල්ලෙහාට පරාමාසයෙන් දැන් පල්ලෙහාට දිරිගැල්ලා තියෙනවා. ඒක ලකුණු කරලා නැහැ. ඒකෙදි ගන්නවා අත්තා කියලා. අර සුඛේනි අත්තා වෙන්නේ. මම වෙන්නේ කවුද? මතකද අර අනත්තේ අත්තා කියනකොට අපි පැහැදිලි කළා. අනත්ත වෙලා තියෙන්නේ මම කියනවා අර කුණු වෙලා අඹ ගෙඩිය විකුණනෝ මේ අඹ ගෙඩියේ මේ කුණු අඹ ගෙඩියේ මේ වේදනාව. ඒකනේ පතන්නේ නේද? එතකොට දැන් මෙන්න මේ වේදනාව තමයි අනත්තා වෙලා තියෙන්නේ අර අඹ ගෙඩියේ. හැබැයි ඒකෙන් ලැබෙන වේදනාව අත්තා සුඛයි කියලා. එතකොට අන්නේ අත්තා කියලා දැන් සුඛය දැන් ඇවිල්ලා නැති තියෙන්නේ. ෆේක් විදිහට සුඛයක් ඇවිල්ලා තියෙනවා. ඒක බහිනු අත්තා කියලා පල්ලෙහාට. ඒ අත්තා කියලා ගත්තාම දැන් ඉතින් ඕගලන්ට දිට්ටියක් ඇති වෙලා තියෙන්නේ. මේ මං ඉන්නවනේ කියලා. ඒතොර අත්තා කියලා දිට්ටියක් ඇති වෙලා තියෙනවා. අන්න ඒක නිසා ඕගලන්ට දිට්ටි අනුසය කියන එක ඇති වෙනවා. ඒ දිට්ටි අනුසය තමයි මේ බය අග තියෙන වේදනාවට ඒ ගමන් කරන්නේ. ওই ඉරක් ලකුණු කරලා තියෙන්නේ. ආන්න ඒකට කියනවා මේ දිට්ටි අනුසය කියලා. මෙන්න මේ ලක් ලියලා නැහැ ඒක. ඒක තමයි දිට්ටි අනුසය කියලා කියන්නේ. එතකොට අත්තා වුණා ඊට පස්සේ අපිට ආවා දිට්ඨි අනුසය කියන එක. දැන් බලන්න ඔය දිට්ඨි අනුසය කියන එක සිද්ධ වෙනකොට මොකද්ද වෙන්නේ? මේ රේඛාව පොඩ්ඩක් දික් කරගෙන යන්න බලන්න. යන්නේ කබලින්කාර ආහාරයට. දැන් මොකද මං කියන්නේ කබලින්කාර ආහාරය? සුඛයි කියන එක ඇවිල්ලා තියෙනවා නේද? මොකටද සුඛයි කියලා කියන්නේ? රූපේට දැන් සුඛයි කියන්නේ. මම මුලින් පටන් ගත්තේ සුබයි කියලා. නිත්‍ය එකව කළා සුඛ දැන් මට රූපය සුඛයි. එතකොට තවත් බොරුවක් ඇවිල්ලා නේද? අන්න ඉතින් ආවට පස්සේ දැන් ඉතින් මේක නිසා මට නන්දිය කියන එක ඇති වෙනවා. ඔය කිව්ව කාරණා වලින් බැලුවොත් ඔය තමයි ඔය ස්ටෙප්ස් හතක් කියලා කියන්නේ ඔන්න ඔය ටික තමයි. එක රවුමකට ස්ටෙප්ස් හතක් තියෙනවා. හැබැයි ඒකේ හැම රවුමකම මේ හැම ස්ටෙප් එකම සිග්නිෆිකන්ට් වෙන්නේ නැහැ. එක වෙලාවකට ඒකයි දැන් මුලින්ම අර සුබයි කියලා ගන්න එකනේ ලොකුවට තියෙන්නේ. ඕක කරකෝ කරකෝ යනකොට තමයි ඔය විදිහට තියෙන්නේ. එතකොට ස්ටෙප් හත ගණන් යන්න ඕනේ නැහැ. ගණන්ට වරදක් නැහැ. ඉතින් මේකේ සුබ කියන එක එක, නිත්‍යයි කියන එක දෙකයි. ඊට පස්සේ මෙතනින් තුන්වෙනි කාරණේ සුඛයි කියලා වේදනාව මෙතනින් ඇතුල් වීම තියෙනවා. හතර පරාමාසය වෙනවා. පස්වෙනි එක අත්තා කියන එක තියෙනවා. හයවෙනි එක තමයි දිට්ඨි අනුසය. එතකොට දිට්ඨි අනුසය මෙතන මේක රූපේට සුඛයි කියලා එක ගත්තට පස්සේ දැන් ඉතින් ඒක නිසා ඕගලන්ට ඇති වෙනවා නන්දිය. ඒක තමයි හත්වෙනි කාරණේට කියන එකට එන්නේ. එතකොට ඔන්න ඔය විදිහටයි අපේ ජීවිතය කියන එක තියෙන්නේ. ඔන්න ඔය විදිහටයි අපි හදාගෙන තියෙන්නේ. බලන්න රූපය හින්දා නේද මේක එලා තියෙන්නේ. රූපයට සුබයි කියලා අරගෙන තමයි මේක වෙලා තියෙන්නේ. අගයන් දිදී අපි ඇවිල්ලා තිනවා කියන එක තියෙන්නේ. එතකොට අපි මේක ඉගෙන ගත්තා. දැන් කාමයේ කියන්නේ කොයි විදිහට ඇති වෙනවා? කාම සංඥාව. බලන්න මේ කාම සංඥාව කියලා කියන්නේ මෙන්න මේ සංඥාව. මේ සංඥාව හැදුනේ කොහොමද? සුභේට නිත්‍යයි කියලා එකතු කරාම ඔන්න කාම සංඥා. ඕක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ කාමා කාම සංඥා. එතෙන්ට ආවා. එතකොට මෙතෙන්දි කල්පනා කරනවා මේවා එකක්වත් මේවා නිසා මට ඇති වෙන්නේ අභිජ්ජා ව්‍යාපාද සාරාම කියන එක. එතකොට අපි ඒක බලමු. ඔය තුන්වෙනි ස්ලයිඩ් එකේ තියෙනවා මේ දේ. එතකොට මේක ලකුණු කරලා තියෙනවා අභිජ්ජා කියන එක. පළවෙනි කාරණේ අභිජ්ජා කියන්නේ කොහොමද අභිජ්ජාව ඇති වෙනවා කියලා අපි කිව්වේ? අභිජ්ජාවේ තියෙන්නේ මොකක් හරි එකක් දැකලා මගේ වේවා කියලා කියන්නේ. ඉතින් මගේ වේවා කියලා කියන්න ඉස්සෙල්ලා මොකක් හරි දෘෂ්ටියක් තියෙන්න බෑ මේක හොඳයි කියලා නේද? ඒ දෘෂ්ටිය තමයි මිච්ඡා දිට්ඨිය. එතකොට මිච්ඡා දිට්ඨියෙන් තමයි අර පළවෙනි රවුම අපි කැරකෙව්වේ. සුබයි කියලා ගත්තේ. ඒකනේ අර හොඳයි අර මනුස්සයෙක් කෙනා දැකපු ගමන් ආ මේ ෂෝක් එක කෙනෙක්. එක පාටම ගත්තා. සුබයි කියලා. එතන ඒ ගතේ මිච්ඡා දිට්ඨිය කියන එක. ඉතින් ඊට පස්සේ අර දෙවෙනි රවුමේදී අපි පෙන්වන්නේ නිත්‍යයි කියලා. අර කට්ලට් තිනවා කියලා පවත්තන්. ආන්න ඒ රවුම හැටියට තමයි ගන්න ඕනේ අභිජ්ජාව කියන එක. ඒකනේ අර මගේ වෙන්නනි ඕන වෙලා තියෙන මේක හොඳයි මගේ වෙන්න නිත්‍යයි කියන එක සඳහා. එතකොට අභිජ්ජාව කියන එක එතනින් ඇති වෙනවා. ඒ අභිජ්ජාව කියන එක ඇති වුණාට පස්සේ ඒක නිසා දැන් අපි රවුම් දෙකක් දැන් කැරකෙව්වා. දැන් මේ මනුස්සයාට ඇති වෙන්නේ මැච් වෙනවද කියලා බලනවානේ. ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැති නිසා දෝමනස්සයක් ඇති වෙනවා. ඒක ඇති වෙලා තමයි මෙන්න මේ ව්‍යාපාදී කියන එක යට ඇති වෙන්නේ. ඉතින් අර කම්පිටිෂන් එකෙන් ඊට පස්සේ බලනවා මොකද මේ මට තමයි මේක කරගන්න බැරි අර මනුස්සයා හොඳට ඉන්නේ. හොඳට වැඩේ කරගෙන නේද? කඩේ මුදලයි නම් අර රස අගේට බඩු විකිනින්නේ කියලා. අන්න ඒ වගේ දැන් මෙයාගේ ඒ වගේන වේදනාව ගැන අර මනුස්සයත් කනවා නේද? අර මුදලාලිත් කනවා, මේ මුදලාලිත් කනවා. මේ මුදලාලි හිතනවානේ අනිත් මුදලාලි වැඩියෙන් මට වැඩිය සැපට කනවා කියලා. එහෙනම් මේ වේදනා දෙකකට තමයි මෙන්න මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට එතන කම්පිටිෂන් එකක් ඒ විදිහට තියෙනවා සාරාංශය. එතකොට මෙතන මේ සාරාංශය කියන එක මෙතන ලකුණු කරලා තියෙනවා. පේනවද තියෙන තැන? අර මෝහයේ ඉඳන් එන පාරේ මෙතන ඇතිලා තියෙනවා මේ සාරාංශය කියන මේක තමයි අර තයෝධම්ම සූත්‍රයේ හදපු ඩයග්‍රෑම් එක. එතකොට යන්නේ කොයි පැත්තටද පේනවද? මේ පැත්තේ ඉඳන්. මේ පැත්තේ ඉඳන් යන්නේ අපි මේ දේශයට. දේශයට යන පාරේ තමයි මේක තියෙන්නේ මේ කම්පිටිෂන්. ඒකනේ අර මුදලාලිට හොඳයි මට හොඳ නැහැ. ආදී වශයෙන් තියෙන්නේ නේද? අරයට හරිනා සැපට ඉන්නවා මට නැහැ. ඒ වගේ අර්ථයන් එතු මේ තියෙන්නේ. එතකොට මේ ඩයග්‍රෑම් එකේ ඔයගලන්ට පේනවා මේ මෝහයන් දෙකක් ලකුණු කරලා තියෙනවා කියලා. මේ පළවෙනිට 1.3 කියලා මෝහය. ඒක තමයි අවිද්‍ය ආශ්‍රය කියන දන්න මතකද? අර අපි බැලුවන්නේ වම්මික සූත්‍රයේ තිබුණේ අර දොරාගුලක් කියන එක ගලවනවා කියේ. ආන්න ඒක තමයි ওই 1.3 කුඩා මෝහය කියන්නේ. අවිද්‍යා ආශ්‍රවය. ඊට පස්සේ මේ පල්ලෙහායින් දිනන ලකුණු කළ මෝහය. ඒක තමයි ලොකු මේක නේද? ඩිලූෂන් එක. මේ ඔක්කොම අර කුඩා මෝහයන්ගෙන් එකහු වෙලා හැදිලා තියෙන දේ ලොකු මේක තමයි මේ ඇති වෙලා තියෙන්නේ. දැන් ඔය තීන මිද්දේ ඉඳන් ওই කුඩා මෝහයටයි ලොකු මෝහයටයි යන්නව පාරවල් දෙකක් තියෙනවා. පේනවද ඔයගලන්ට? මේ තීන මිද්දේ ඉඳන් එක පාරක් එනවා මේ කුඩා මෝහයට 1.3 කියන තැනට. අවිද්‍යා ආශ්‍රය තියෙන තැනට. ආපහු පෙන්නනවා මේ තීන මිද්දේ ඉඳන් තිත්තිරියකින් ලකුණු කරලා තියෙන මහා මෝහයට යනවා. ඔන්න ඔය පාරවල් දෙකේ ඉන්නවා දෙද්දෙක්. එක්කෙනෙකුට කියනවා මමන් කියලා, අනිත් එක්කෙනාට කියනවා අහං කියලා. එතකොට මේ මමන් එක්කෙනා තමයි මේ මෙතන මේ දොරපොල්ල තියෙනවානේ. මේ දොරපොල්ල අර කුඩා මෝහයට යන තැන කැපෙන තැන ආන්න එතන තමයි මමන් කියන එක්කෙනා ඉන්නේ. මමංකාරය. ඊළඟට ඔගලන්ට පේනව නේද මේ මෙතන මේ ඇඳක් තියෙනවා. ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රය අර පුටුවේ ඇඳ නෙමෙයි කතා කරන්නේ නේද? හේතු වෙන එක. අන්නේ ඇඳ පොඩ්ඩක් දික්කලොතින් එහෙම අර මහා මෝහයට යන පාර තියෙනවනේ තීන මිද්දේ ඉඳන්. ආන්න ඒක කැපෙන තැන තමයි අහන් ඉන්නේ. දෙන්නම ඉන්නේ පරාමාස කාය ග්‍රන්ථයේ ඇතුලේ නේද? දෙන්නම ඒක ඇතුළට වෙලා තමයි ඉන්නේ. එතකොට ওই දෙන්න ওই වෙන් වෙලා හිටියට පෙළක් දෙලාට ওই දෙන්න හරි යාළුයි. අහං කියන එක තමයි මමං කරන්නේ. මමං කියන එක තමයි අහං කරන්නේ. දෙන්න හරි යාළුයි. දෙන්න එක්කව වෙලා ඉන්න වෙලාවකුත් තියෙනවා. ඒ දෙන්න එක්කව වෙලා ඉන්න වෙලාව තමයි මෙන්න මේ රතු ඉරෙන් ලකුණු කරලා තියෙන්නේ. ඉරි කැලේ දෙකක් තියෙනවා නේද? සංඥාවේ ඉඳන් පලාසයට යන්නා වූ එකක් තියෙනවා. පලාසේ නිතරම හදන්නේ මොකක් හරි වෙන් කරන්නනේ. නේද? කුසලයෙන් අකුසලයෙන් වෙන් කරනවා, වැඩි අකුසලයෙන් කුඩා අකුසලයෙන් කරනවා. ඔන්නේ අර්ථේ න්‍යාගි තියෙන්නේ. එතකොට අන්නේ සංඥාවෙන් ඉඳන් පලාසයට යන ඉරදී. ඊළඟට තියෙනවා මේ තීන විද්‍යේ ඉඳන් සම්ප්‍රප්පලාපයට යන ඉරක් තියෙනවා. රතු ඉරක් ලකුණු කරලා තියෙන තීන විද්‍යේ ඉඳන් සම්ප්‍රප්පල. අන්නේ දෙන්න කැපිලා තියෙන හරියටම මේ කුක්කුච්චයස්සේ නේද? ආන්න එතන තමයි අහනුයි මමනු එක්කව වෙලා ඉන්න තැන. අහංකාරයයි මමංකාරයයි එක්කව වෙලා ඉන්න තැන. ඉතින් ඔතන හොඳ ලස්සන කතාවක් තියෙනවා. ඔය අවස්ථාව වෙනකොට ඔය දෙන්න එක්කව වෙලා ඉන්නකොට මේ පලාසෙට මූත් කරගන්න විදියක් නැහැ. කරගන්න බැරි අවස්ථාවක් වෙලා තියෙනවා. පලාසෙ නිතරම වෙන් කරන්න හදන්නේ. වෙන් කරන්න බැරිපත් එකට එයාපත් වෙලා තියෙනවා. කොහොමද ඒපත් වෙලා තියෙන්නේ? ඔගොල්ලෝ බැලුවොත් එහෙම ওই තීන මිද්දේ ඉඳන් මේ සම්ප්‍රප්පලාපයට එන ලයින් එක පොඩ්ඩක් කල්පනා කරන්න ගත්තොත් මේ කැපෙන තැනට එනකන් එන්න. මෙතනින් මොකද්ද මේ කියන්නේ? තීන මිද්දේ ඉඳන් සම්ප්‍රප්පලාපයට එනවා මෙතෙන්දි තමයි හරියටම කැපෙන්නේ. ওই ජන්ක්ෂන් එක. අන්නේ කැපෙන තැනට එනකොට එතෙන්දි කියවෙනවා මෙහෙම කතාවක්. අපි ඕන වෙලාවක රෝගීනේ. ඕගලන්ට ලෙඩ හතරක් තියෙනවා. එහෙනම් ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලෝ රෝගී කියලා. අපි විඥානෙත් ওই ආකාර තමයි. ඕන වෙලාවක් අපි ওই තීන මිද්ද ස්වභාවය කියන එක තියෙනවා. මොකද දැන් වට වශයෙන් අපි බලන බොජ්ජංගේ බලනකොට අපි වට ටිකක් ඉගෙන ගන්නවා. වට අටක් කරකෙව්වට පස්සේ ඕගලන්ට තීන මිද්ද ඇවිල්ලා තියෙනවා. ඒ තීන මිද්ද ඇති වෙලා ඕගොල්ලෝ සික් වෙලා තියෙන්නේ. ඉතින් වටාට කොයි කාලෙද අපි කරකෙව්වේ නේද? මහා කප්ප ගණන් කරන්න බෑ. අන්න ඒ කාලේ තමයි මේක කරකෝල වටාට කරකෝල ගිහිල්ලා තියෙන්නේ. ඉතින් දැන් හැමදාම අපි මොකක් හරි එකක් දැක්කම අට අට කායික කරකවනවා. පෙර පුරුද්ද නේද? අදක් කරන්නේ ඒකම තමයි. ඉතින් ආපහු ලෙඩ වෙනවා. ඔතන ඕක තමයි අපි මේ කර කර ඉන්නේ. ඉතින් ඒක නිසා නිතරම හිතන්න අපි මේ කැරකින රෝදයක්. එහෙම නැත්තම් මේ අර රැල්ල තියෙන්නේ. රැල්ල ගලාගෙන යන කුරුම්බ කුඹ කොකා කොලා බෝතල් ඊළඟට මේ අර පෙට්ටියක් වහලා තියෙන පෙට්ටියක් ඒකත් ඔක්කොම අරගෙන මේ යන්නව රැල්ලක් තමයි තියෙන්නේ. පටන් ගත්ත දැන හොයන්න බෑ, මුහුදේ කෙරවලක් හොයන්න බෑ නේද? ඔය විදිහට බැලුවාම පටන් ගත්ත තැනක් හොයාගන්න බැරුව මේක යනවා. එතකොට අපි තීන එහෙනම් අපි හිතන්න අපි හැමතිස්සෙම තීන විද්දේල හැම වෙලාවම රෝගී සංඥාව සහිතව තමයි ඉන්නේ. දැන් තීන විද්දේ ඉඳන් මම මෙතෙන්ට එනකොට දැන් අහණුයි මමනු එක්කව වෙච්ච තැන කියනවනේ. දැන් එහෙනම් මොකද්ද කියන්නේ? මං කියනවා ලෙඩ වෙලා මම. මම කියන එකට ආවා මමංකාර අහංකාරනේ. ලෙඩ වෙලා මම. ඊට පස්සේ මෙතනින් අනිත් පැත්තට යනකොට සම්ප්‍රප්පලාපයට යනකොට ওই සම්ප්‍රප්පලාපයේ තියෙනවා ওই නිත්‍යයි කියන කතාව. ඕගොල්ලෝ සම්ප්‍රප්පලාප කර කර ඉන්නවා කියන්නේ මෝහපාර. මෝහපාරේ තමයි ওই නිත්‍ය කතාවන් ඇති වෙන්නේ. ඒකනේ. ඒතකොට සම්ප්‍රප්පලාපේ නිතරම හිතන නිත්‍ය කතාවක් තියෙනවා කියන එකේ ගුරුම කරගෙන තියෙන්නේ. අර සම්මා වාචාඩායනම එකේ හොඳට බැලුවා නම් කෙනෙකුට ඔක පැහැදිලි වෙනවා. එතකොට නිත්‍යභාවයේ අඩංගුයි. ඒ කියන්නේ මොකද්ද? දැන් කියනවා මම ලෙඩ වෙලා. ඉස්සෙල්ලා කිව්වා ලෙඩ වෙලා මම. තීන මිද්දේ මේක ඇවිල්ලා. දැන් කියනවා මම ලෙඩ වෙලා. ඒක දෙකම එකයි වාගේ නේද? ලෙඩ වෙලා මම. මම ලෙඩ වෙලා. ඒ කියන්නේ මම ලෙඩ වෙලා කිව්වම ඒ අර්ථ වශයෙන් ගත්තාම පොඩ්ඩ අවිනාස. මොකද එතෙන්දී මගේ මෝඩකම තියෙනවා. මං හිතාගෙන ඉන්නේ මං හැමදාම හොඳට ඉන්න මනුස්සයෙක්. මේ අද බලන්න ඔබ කර්මයකට යන්තම් මම මේ ලෙඩ වෙලානේ මට වැඩක් කරගන්න බැරි වෙලා. වැඩට යන්නත් නැති වුණා. එහෙමනේ කියන්නේ නේද? ඒ කියන්නේ මම හොඳට ඉන්නවා නිත්‍යයි. මම නිත්‍යයි. ලෙඩ වෙන මනුස්සයෙක් නෙමෙයි. මේ අද හම්බේ ලෙඩ වෙලා. ලෙඩ වෙලා මම ලෙඩ වෙලා. දැන් පලාසෙට මුකුත් කරගන්න විදියක් නැහැ. ඇයි ඉතින් වෙන් කරන්නේ කොහොමද? ලෙඩ වෙලා මම ලෙඩ වෙලා. වෙන් කරගන්න දෙයක් ඇත්තේ නැහැ. ඒක නිසා තමයි 얘 දෙන්න එකට එක්කව වෙලා ඉන්නේ. පලාසෙට වෙන් කරන්න පුළුවන් වුණා නම් එයා වෙන් කළා. දැන් වෙන් කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. සංඥාව රෝගී නිසා යාට වෙන් කිරීම අර කුසලයේ සඳහා යෑමට කරන උත්සාහය යාට කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ කියන එක එතන තියෙනවා. එතකොට පලාසෙට විසි කරන්න දෙයක් නැහැ. එතකොට අපි දැන් මෙතෙන්දී ඉගෙන ගත්තා. අභිජ්ජාවයි ව්‍යාපාදයයි සාරම්භයයි කියන එක තුනම ඉගෙන ගත්තා. අහමයි මමනු එක්කව වෙලා ඉන්නවා කියන එක ඉගෙන ගත්තා. ඒක ඉගෙන අහනුමනු ඉන්න තැන දැනගත්තා. ඒක එක්කව වෙලා ඉන්න අවස්ථාව දැනගත්තා. මොකද ඕක ඔය අර්ථය භාවිතා කරනවා. මේ අපි අන්තිමට ඩයග්‍රෑම් එක භාවිතා කරනකොට ඒක භාවිතා වෙන හින්දා තමයි මේ කලින්ම පෙන්වා දීමක් කියන එක කළේ. එතකොට අපි ආපහු සූත්‍ර දේශනාවට යමු. ඒ සූත්‍ර දේශනාවේ පෙන්නන මම මෙන්න මේකෙන් අයින් වෙනවා. ඒ කියන්නේ අර මෙතන තියෙනවානේ මේ මාර්යාගේ කුකුල් කොටුව පේනවද? තුඹහා කියලා කිව්වේ අපි නේද? මේ කුකුල් කොටුව අස්සේ මම ඉන්නේ නැහැ. මේකෙන් මම බොජ්ජංග ධර්මයන් භාවිතා කරලා මේකෙන් මම එළියට පැන ගන්නවා කියලා. දැන් ඔයගොල්ලෝ කියන්නේ මේ හැමදාම මේ දුක් විඳින මෙතන ඉන්න බෑ මම කොහොම හරි මේකින් ගැලවෙනවා කියලා නේද? පස්සාව මාරු කළා හරි මොනවා හරි අන්න එහෙම කල්පනා කරනවනේ. එහෙමනේ අපේ ක්‍රමය. දොර මේතර කියන්නේ නෑ මම මේක එකකටවත් යන්නේ නෑ මම මේකෙන් ගැලවෙනවා කියන්නේ. අන්න එහෙම කරාම මේ පුද්ගලයාට එක්ක නිවන් දකින්න පුළුවන්. එහෙම නැත්නම් මේකෙන් ඒ ආනෙන්ජේ කියලා කියන්නේ ඉංගිතයක් නෑ. ඉංගිතය කියලා කියන්නේ සැලෙනවා. සැලීමක් මොකක්වත් සැලවීමක් නෑ ආනෙන්ජ. එතින් දෙපෙන්නනවා යළිදු මහණෙනි ආර්ය ශ්‍රාවකත්වයෙන් මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. ඒකෙන් දැන් උතින්ද ওই අවස්ථාවේදී උගලන්ට පේනවා අපි කාරණා දෙකකින් ওই කාමයේ කාම සංඥාවයි කිව්වේ නේද? අර ඩයග්‍රෑම් එකේදී පෙන්වන්නේ අර සුභයට නිත්‍යයි එක්කව කරලා සංඥාවක් අපිට ආවේ. අන්නේ සංඥාවෙන් පැන ගන්නවා කියන එක නේ කියන්නේ. එතකොට ඒ කියන්නේ ඒ සංඥාවෙන් පැන ගත්තා කියන්නේ සුභයි කියලා ගන්නෙ නෑ මම නේද? සුභවිත ගන්නෙ නැත්තම් මට ඒක නිසා ඒ කියන්නේ අසුභයේ අසුභයේ වශයෙන් පවතිනවා. ඉතින් අන්න ඒක තමයි සුභාවිතා වූයි අප්‍රමාණ වේයි කියලා පෙන්න්නේ. පළවෙනි එකෙම සුභාවිත වූයි අප්‍රමාණ වේයි. ඒ අපි තුන්වෙනි භාවනාව කරනකොට අද අපි ඒක ඉගෙන ගන්නවා. ඒ මෙත්තාවත් එක්ක කොහොමද කියන්නේ සුභ කියන විමුක්තියට එහෙම යන්නේ කියන එක. ඒක පැන ගන්න එක තමයි මේ පෙන්නන්නේ. මුලින්ම මේක එපයි කියලා කියනවා. ඊළඟට ආපහු පෙන්නනවා යළිදු මහණෙනි ආර ශ්‍රාවකතුමී මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් ditta ධම්මික කාම කෙනෙකුත් යම් සම්පරායක කාම කෙනෙකුත් ඇද්ද? යම් ditta ධම්මික කාම සංඥාවකුත් යම් සම්පරායක කාම සංඥාවකුත් ඇද්ද? යම් කිසි රූපයක් ඇද්ද? ඒ හැම සතර මහා භූතයන්ගේ පවත්නා වූ රූපයයි කියලා දැනගන්න. මෙසේ පිළිපං ඒ පිළිවෙත බහුල කොට වාසය කරන ඔහුගේ සිත අරිහත් ආදී කාරණයන් පහදින් සම්පසාදයේ ඇති කල්ලි ඊත ආත්මි විදසුන් නොනි රහත් බවට වූ පසක් කෙරේ. ආනෙන්ජ සමාපත්තියට වූ සමාදී මරණින් මත්තේ මේ කාරණේ විද්‍යාමාන වේ. ඒක මේ යම් කරුණකින් ඒ මහණුගේ උපදිනට නිසි උපාක විඥානයේ වේනම් ඒ කුසල ආනෙන්ජ ස්වභාවයට පැමිණ යවන්නේ. මහණි මේ දෙවිනි අර ආනෙන්ජ ප්‍රතිපදාව කියලා මෙතෙන්දී පෙන්නනවා. මේ දෙවිනි ආනෙන්ජ ප්‍රතිපදාවයි කියලා. ඒ කියන්නේ මෙතෙන්දී අපි තීරුම් ගන්නවා මේ රූපේ නොවනවා නම් කාමේ කාම සංඥා කතාවක් නෑ. ඉස්සෙල්ලා කතා කළේ කාමයේ කාම සංඥාවයි අර සුභේ කතාව. දැන් මෙයාට පෙන්නනවා අර දිට්ටි අනුසය. අපි ඉස්සෙල්ලා කිව්වනේ මෙතන මේ දිට්ටි අනුසය කියලා. දැන් මෙයාගේ මනස යොමු වෙලා තියෙන්නේ රූපයට. දැන් මෙයා කියනවා මම මේ සුභයි සුඛයි නිට්ටයයි කියලා අරගෙන මේ දිට්ටි අනුසයෙන් මම මේ කබලින්කාර ආහාරයේ කියන තැනට ඇවිල්ලා ඉන්න මෙයාට පේනවා මෙයා පින් පොයින්ට් කරලා පේනකොට මෙන්න මේ රූපේ හින්දා තමයි මගේ මේ කතා ඇති වෙලා තින් නැත්තම් මෙතෙන්ට එන්නේ නැහැ කියලා. එතකොට එයා ඒක අයින් කිරීමක් කියන එක කියන එක තමයි මේ පෙන්වන්නේ දෙවෙනි එක. මේ විදිහට ගන්නවා නම් මේ මේ ditthi anusim මේව මගේ කියලා අරගෙන කරන්නේ නැත්තම් මේ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා යන්න. හැබැයි ඉතින් රූපේ තමයි මේ ප්‍රශ්නේ කියන එක යා දැනගන්න. මතකද රූපේ විභූතේන පුසන්ති පස්සා කියලා අපි ඉගෙන ගත්තා. රූපේ ඉක්මවනවා නම් ස්පර්ශයක්වත් වෙන්නේ නැහැ කියලා. එතකොට ඔය වෙලාවේ වෙනකොට මේ පෙලක් අය නම් ඔය ඒරියාස් වශයෙන් තවත් ඒරියාස් ගන්න ඔය ඒරියා C කියන එක තමයි එතන සිග්නිෆිකන්ට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ වේදනාවයි අපි දන්නවනේ අර ජරාවටපත් වෙනවා කියන එක. ආන්නේ දෙය අතර තියෙනවා ඒරියා එකක්. ඒ ඒරියා එක තමයි ලතින් ඒ හරියේ තියෙන්නේ මොකද්ද අපි ජරාවටපත් වුණා කියන එක. ඒ ජරාවටපත් වුණා කියන අවබෝධයක් නිසා තමයි එයා මේ රූපය නිසා තමයි මේ කරදරේ වෙලා තියෙන්නේ කියලා එයාට කල්පනා වෙනවා. ඊළඟට යළිදු මහණෙනි ආර ශ්‍රාවක තෙමේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කරයි. යම් ditta dhammika kāmayo යම් සම්පරායික කාමයක්ද යම් ditta dhammika kāma saññā යම් සම්පරායික කාම සංඥාවක් කියද යම් ditta dhammika rūpayo යම් සම්පරායික රූපයක්ද මේ ditta dhammika රූප සංඥාවක්ද සම්පරායික රූප සංඥාවක්ද ඇද්ද මේ දෙකම අනිත්‍යද යමක් අනිත්‍ය නම් ඒ තෘෂ්ණා දෘෂ්ටි විසින් අභිනන්දනා කරන්න නොසිසිලිය. මෙතින්ද ගන්නවා තුනක්. කාමයයි කාම සංඥාවයි ඉස්සෙල්ලා කතා කරා රූපයයි. දැන් ඒ රූපය ගැන යම් කිසි සංඥාවක් තියෙනවද? ඒ රූපය රූප සංඥාවයි කියන එක. අන්න ඒව ඔක්කොම මේ සියල්ල මේ අනිත්‍යයි කියන එක ගන්න. අනිත්‍ය මේ දෙකම අනිත්‍යයි. යම් කිසි අනිත්‍යක් වෙනවා නම් ඒක අභිනන්දනා කරන්න වටින්නේ නැහැ. දැන් කට්ලට් ටික මං දැන් ටිකකට ඉස්සෙල්ලා කෑව මට ආයෙත් කන්න හම්බ වෙන්නේ නැත්තම් මම මොකටද ඔබ අභිනන්දනා කරන්නේ නේද? අන්න ඒ වගේ නාබිනන්දති නාබිවදති නජෝසායතිත්‍ති කියන එක යා එතෙන්දී භාවිතා කරනවා. අර සමාධි භාවනා සූත්‍රය අපි භාවිතා කරේ. අන්න ඒ අර්ථය කියන එක යා භාවිතා කරනවා. අන්න ඒම භාවිතා කිරීම හේතු කොටගෙන ඒ පුද්ගලයා ඒ එක්කෝ ඒ ආනන්ද විහාරයට ගිහිල්ලා ඉන්නවා. ගිහිල්ලා එතනින් ඒ පුද්ගලයා අරිහත්ත්වයේ කියන එක ඇති කරගන්නවා. එහෙම නැත්නම් ඒ පුද්ගලයා මැරුණා නම් ඒ මැරිලා ඒ පුද්ගලයා ඒ කුසල ආනෙන්ජ ස්තත්ත්වයට පත් වෙලා එයා ඉන්නවා කියන එක ඊට තමයි තුන්වෙනි ප්‍රතිපදාව. අරූප ඒ කියන්නේ අරූප ධාන සහිතව ඒ නොසැල්වී ඉන්න චතුත්ථ ධානිය හෝ එතනින් එහා පැත්තට කියන එකයි මේ අර්ථයේ තියෙන්නේ. අන්න එතනින් නොසැල්වී ඉන්න පුළුවන් වෙන ප්‍රතිපදාව කියන එක මේකයි කියලා පෙන්නන්නේ. ඉතින් මෙහෙම වෙන්න නම් අර මදය කියන එක එහෙම නැති වෙන්න ඕන. අර නිරෝගී කතාව අර ලෙඩ වෙලා මම ලෙඩ වෙලා හිටියේ ඒවා මගේ කියලා ගන්නේ නැති ස්වභාවයක් කියන එක ඒක තියෙන්න ඕනේ. මදේ නැති වෙන්න ඕනේ. අර කාර් එක විකුණනකොට ඒ මාංශය ගවම අවුරුදු තුනින් ඕක කැඩෙනවා කියලා ඒක පිළිගන්න වෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ගවම මැරෙනවා කියලා ඒක පිළිගන්න. එතකොට ඔය හරිය වෙනකොට මේ ඒරියා 1 එක කියන එක තමයි සිග්නිෆිකන්ට් වෙලා තියෙන්නේ. ඔය කබලින්කාර ආහාරයේ වේදනාව ගිද්දි ලෝභයේ තියෙන බෙල්ට් එක තියෙනවානේ ওই හරියට අපි කියනවා ඒරියා 1 කියලා. ඒක තමයි වැදගත් වෙන ඒරියා එක. එතකොට අපි ඒ කියන්නේ අපි රූපේට සුඛයයි කියලා එකතු කළා. ඒ රූපේට සුඛයයි කියලා එකතු කරන්න යන්නේ නැහැ. නාබිනන්දති නාබිවදති නජෝසාය තිට්ඨති කියන එක යා භාවිතා කරනවා. ඊළඟට සූත්‍රයේ 4 වෙනි එකට පෙන්නනවා ඊළඟ කාරණේට මහණෙනි නැවත අනිකක්ද කියනවා. ආර ශ්‍රාවකතෙමේ මෙසේ කල්පනා කරන්නේ මෙලොව යම් කාමයෝ වෙද්ද පරලොව යම් කාමයෝ වෙද්ද මෙලොව යම් කාම සංඥාවෝ වෙද්ද පරලොව යම් කාම සංඥාවෝ වෙද්ද මෙලොව යම් රූපයෝ වෙද්ද පරලොව යම් රූපයෝ වෙද්ද මෙලොව යම් රූප සංඥාවෝ වෙද්ද පරලොව යම් රූප සංඥාවෝ වෙද්ද කම්පා නොවන ධාන සංඥාවෝ වෙද්ද යම් තැනක ඒ සියල්ල සංඥාවෝ ඉතිරි නැතුව නිරුද්ධ වේද යම් ඒ ආකින්චනායතන සමාධියක් වේද ඒ ශාන්තේ ඒ ප්‍රණීතේ මෙසේ පිළිපන්නා වූ අය ඔහු ඒ බහුලකට වාසය කරන්නා වූගේ සිත ආකින්චනායතන සමාධි හේතුවේ සිත පහදී පැහැදීම ඇති කල්ලි එක්ක මේ ආකින්චනායතන සමාධියට පැමිණ වාසය කරනවා. එහෙම නැත්නම් එයා ප්‍රඥාවෙන් මිදෙනවා. ශරීරයගේ මිදීමේ මරණින් මතු යම් කාරණකින් ඕකේ උත්පත්තිය ගෙන දෙන්නා වූ විපාක විඥානි ආකින්චනායතන කුසල විඥානයට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. මහන්නේ මේ පළවෙනි ආකින්චනායතන සමාධියට හිතූ ප්‍රතිපදාවයයි කියුන් ලැබෙයි කියලා කියනවා. එතකොට මෙතෙන්දි කියන්නේ මොකක්ද? හරි ඉස්සලා ගත්ත රූපයයි රූප සංඥාව නේද? කාමයයි කාම සංඥාවයි දිට්ඨ ධම්ම සම්ප්‍රායික වශයෙන් ඔය විදිහට බැලුවේ. බලලා ඉවරලා කියනවා මේ ඊළඟට මේවා ගැන කල්පනා කරලා දැන් මෙයාට ධානයන්ගෙන් ඇති වෙලා තියෙනවා. ඒ ධානයන්ගෙන් ඇති වෙලා තියෙන ඒ ස්වභාවයත් එයා කල්පනා කරනවා මේව ඔක්කොම නැති වෙලා යනවා නම්. මේව සකස් කරපු දේවල් නෝ ඔක්කොම නැති වෙලා යනවා නම් මේක හොඳයි. ඒක තමයි මේ පෙන්දර මෙතන පෙන්වන්නේ. මේ සියලු තැනක සංඥාව ඉතිරි නැතුව නිරුද්ධ වෙයි. ඒ ශාන්තයි ප්‍රණීතයි. ඒතං සම්තං ඒතං ප්‍රණීතං කියලා එයා ඒක ගන්නවා. මේක විදිහට නැති වෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේ වෙලාව වෙනකොට එයා කියනවා මේ සංඥාව කියන එක ලාභයක් නෙවෙයි. මතකද අර ඕගොල්ලෝ ගත්තා ධාතු මනසිකාරය කරලා හැම අර අසූචි මගේ නෙමෙයි පටවිය කියලා අරගෙන ආකාස සංඥායතන වාගේ තැන්ට යනවා. ගිහිල්ලා විල්ලා කියනවා මෙතන තියෙන සංඥාවක් නේ. මේකත් නැති වෙලා යනවා නම් හොඳයි කියන අර්ථයට තමයි යනවා. අන්න ඒ විදිහට ගියාම ඒ කියන්නේ සංඥාව ලාභයක් කියලා ගන්නෙ නැති එකේ. ඉතින් ධර්මීය වශයෙන් මේ වෙලාව වෙනකොට ටිකක් ගැඹුරට හිතන්න පුළුවන් කමක් තියෙන එක තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ බැලුවා මුලින්ම අභිජ්ජා ව්‍යාපාදී කියන එක බැලුවා. දැන් අපි හිතමු මේ අභිජ්ජාව කියන එකත් නෑ මට ව්‍යාපාදී කියන එකත් නැහැ කියලා. ඒ දෙක මං අතහැරියා කියලා. දැන් තවත් ඒතුරු වෙලා තියෙනවානේ. ඒ දෙක නැති වුණත් දැන් මට ධානී ඉන්නකොට මට ව්‍යාපාදයක් නෑ. ධානී ඉන්නකොට යමාකාරෝ අභිජ්ජාවක් නෑ. යමාකාරෝ අභිජ්ජාවක් තියෙන්න පුළුවන්. ඒ ධානී මගේ වේවා කියලා ගත්තා. ඉතින් අපිට රූපය සම්බන්ධයෙන් හැබැයි මට මේ වෙලාව වෙනකොට නෑ. හැබැයි ආකාස සංඥායතන ඒ වගේ දේවල් වලට නම් කිසි ආකාරයකට කෙනෙකුට තියෙන්න පුළුවන්. එතකොට දැන් මෙයාට පේනවා මේ අර ධානයට වඩා මේ ධානය හොඳයි. මෙතන හරි කම්පිටිෂන් එකක් නේ තියෙන්නේ. දැන් මේක හිතන්න බලන්න ඕගොල්ලෝ. බොහොම මහන්සියලා මේ භාවනා කරලා යාන්තම් කරගන්න බැරුව ආකාස සංඥායතනට ආවා. ආකාස සංඥායතනට ඇවිල්ලා බොහොම සන්තෝෂයෙන් ඉන්නකොට තව එක්කෙනෙක් ඕගොල්ලෝ කුණු පෙනා ඕක කියනකොට හරි ලස්සනයි මම ආකාස සංඥායතනට ගිහිල්ලා මෙන්න මෙහෙම හොඳට හිටියා. අයියෝ මොකද මං හිතන්නේ විඥානංචයත මේක මීට වඩා ගොඩාක් සැපයි. ඉතින් මේ පාර ඔලුව කහලා කල්පනා වශා එන මම පෙරදිලා නේද කම්පිටිෂන් එක දිනන්න හම්බ වෙලා නැහැ. විඥානංචයතට ගිහිල්ලා ඔගොල්ලෝ බොහොම අතර සැපයි ඉන්නකොට හත් වෙනි ධ්‍යානට ගිය මිනිස්සෙක් හම්බ වෙනවා. එයා ඉඳන් කියන අයියෝ මොන ජරාවද ඕක කහන තුවාලේ වාගේ මේක වගේ එක මගේ තුවාලේ කහන්නේ නැහැ මේ තමන් ඉන්න පුළුවන් හත් වෙනි ධ්‍යානෙ නේද. එතකොට එයාට ඒක බොහොම කිව්වහම දැන් ආපහු තමන් පෙරදිලා දැන් ඕක ගැන කතා කර කර ඉන්නකොට ඔන්න දැන් අටවෙනි ධ්‍යානෙට ගිය කෙනෙක් ඇවිල්ලා කියනවා නේව සංඥානාසනේ අනේ මන්න ඔය ඔක්කක්වත් දන්නේවත් නැහැ මම මෙහෙම හිටියයි කියලා. ඉතින් නිරෝධ සමාපත්තියට ගිය කෙනා ගත්තාම අනිත් කට්ටිය ඔක්කොම පැරදිලා නේද. එතකොට ওই විදිහට බැලුවම මේක දිනන්න බැරි කම්පිටිෂන් එක. දිරන්න බැරි කියලා මෙයා තීරුම් අරගෙන අන්න එහෙමනම් එයා කල්පනා කරනවා මට මේ දිනන්න බැරි එක මට මේක පවත්වන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් මං කැමති මෙන්න මේ වේදනාවේ නතර වීම කියන එක. දිනන්න බැරි නම් මම මොකටද මේ සටන් කරන්න යන්නේ? මම හැම කීම වේදනාවක් ගැන කතා කරන්නේ. ඉතින් මේ වේදනාවන් සම්පූර්ණයෙන් නැති වෙලා යනවායි කියන එක ඒක හොඳයි කියන එක කල්පනා කරනවා. අන්න ඒක නිසා තමයි යා රහත් වෙන ධානය කියන එක ආකින්චන ආයතන කියන එකට යා යන්නේ. වේදනාව ගැන කම්පිටිෂන් එකක් මේ තියෙනවා. උතෙන්ට එනවා හොඳ ලස්සන වාක්‍යයක්. දැන් ඔය දේශය කියන එක තියෙනවානේ. දේශයට විරුද්ධ එක අදෝසේ නේද? දැන් ඕගලන්ට කිව්වොත් එහෙම තහනම් වචනේ දේශේ දැන් මට පැහැදිලි කරලා දෙන්න කියලා අදෝසය කියන එක පුළුවන්ද කියන්නේ? බෑ නේද? ඒ කියන්නේ දන්නේ කෙනෙකුට කියන්න පුළුවන්. ඒ කියන්නේ විසූත්‍ර පිටකයේ කියවලා ඒ කියන්නේ පිටකෝප දේශයේ කියපු මිනිස්සුයෙකුට විතරයි ඔබ කියන්න පුළුවන් බලන්න. පිටකෝප දේශයේ විතරයි ඒකේ උත්තරේ තියෙන්නේ. ඒක විතරක් පෙන්නනවා අදෝසය කියන්නේ මොකද්ද කියන එක. අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසහරණං අයං අදෝසය. අභ්‍යන්තරයේ සමාහිත බවක් තියනවා කියන පිස්සුව වික්ෂේපය මුලා පහ කිරීම තමයි අදෝසය කියලා කියන්නේ. බලන්න කොච්චර ධර්මයක්ද නේද? හරි ගැඹුරු අර්ථයක් තියෙන එකක්. ඒ කියන්නේ එකම තැනකවත් මට ඉන්න බෑනේ. මම පළවෙනි ධානය හොඳයි කිව්වම තව එකෙනෙක් කියලා මට කියනවා දෙවෙනි ධානය හොඳයි කියලා. මම හත්වෙනි ධානය හොඳයි කිව්වම තව එකෙනෙක් කියනවා අටවෙනි ධානය හොඳයි කියලා. තථාගතයන් වහන්සේ කියනවා මේ ඔක්කොම වැඩක් නෑ. ඔක්කොම සකස් කරපු දේවල්. මේ දුක්ඛේ කවදාවත් නැති වෙනවා නම් නිර්වාණයට යනවා නම් ආන්න එතන විතරයි ඔක හොඳක් තියෙන කෙනෙක් තියෙනවා. එතකොට අන්නේ අර්ථයට ඕගලන්ට පේනවා. එහෙනම් මේ කම්පිටිෂන් එක ගිව් අප් කරනවා. ඔතන තියෙන්නේ අර සාරම්භයේ තිබිච්ච තැන ඕගොල්ලෝ දැක්කනේ නේද? සාරම්භයේ මෙතන තියෙන්නේ නේද? මෙතන ඇති වෙනවා මේ පොඩියට මේක මම කම්පිටිෂන් එකක් තියෙනවා කියන්නේ මේ දික්තියත් එක්ක මෙතනින් හැදෙනවා අපේ රැල්ලක්. දැන් අප රාග සල්ලෙන් කරකවනවා කියන එක, ද්වේෂ සල්ලෙන්, දික්ති සල්ලෙන් කරකවනවා කියන එක ඔයගොල්ලන්ට පුරුදුයි. අන්න ඒ වගේ තවත් කැරකීම් තියෙනවා. ඔය ආහාර ඩයග්‍රෑම් එකේ පුදුමාකාර රවුම් කැරකීම් තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට කියලා තියෙන ප්‍රමාණයට වඩා වැඩියෙන් තියෙනවා. මෙතන මේ සාරම්භය නිසා මේ පොඩියට රවුමක් කැරකීමක් තියෙනවා. දැන් මම අභිජ්ජාව එපා කියනවා. ව්‍යාපාදියත් එපා කියනවා. ඔය රූප සම්බන්ධයෙන් අල්ලන්නේ ඕක කරන්නේ. හැබැයි මම මේ සංඥාවන් අල්ලගෙන මෙතනත් කැරකීමක් තියෙනවා. එතකොට එතන කැරකෙනකොට මේ මෝහයෙන් විඥානේ මෙතන සකස් වෙලා මෝහය සහිතව මෙතන ලොකු රැල්ලක් හැදෙනවා. කොහොම කරත් මේකේ ඇති වෙනවා කියන එක තියෙනවා. අභිජ්ජා ව්‍යාපාදයෙන් නැති වුණත් මේ සාරම්භය නිසා මේ කොටස ඇති වෙනවා. අන්න ඒක නිසා තමයි මේක අර මෝහෙන් කරන්නා වූ දේ හැටියට බලන්න ඕන වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ පුද්ගලයා මේ කම්පිටිෂන් එක ගිව් අප් කිරීම තමයි මෙයා ලාභයි කියලා කියන්නේ, සංඥාවන් ලාභයි කියලා කියන්නේ නැතුව තමයි මේ අත්තිනි දයන්ට යන්නේ. මෙයා දන්නවා අදෝසිය කියන්නේ අර්ථය කොතනකවත් මෙතන ඉන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ කියන අර්ථය එයාට තියෙනවා. කිසිම සමාධියකින් ඉන්න බෑ ඕගොල්ලන්ට. ලිස්සල ඉස්සල ඉස්සල ඉස්ස යන්න සකස් කරන තාක් එක තියෙනවා. සකස් කරපු නැති ගමන් ඒක වැටෙනවා. එතකොට අපි යමු මේකේ මේක තවත් ටිකක් තීරුම් ගන්න හතරවෙනි ස්ලයිඩ් එකට යමු. මේ හතරවෙනි ස්ලයිඩ් එකේ උඩම ලියලා තියෙනවා බවං භෝගංච ඕකාර අහංකාරස්ස පදට්ටාන. ඔය පෙන්නන්නේ මොකද්ද? භවයේද භෝගයේද ව්‍යාකාරයේද නිසා අහංකාරය ඇතිවෙනවා කියලා පිටක උපදේශයේ පෙන්නනවා. එතකොට මේ භවය කියන එක ගත්තාම ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලන් මේ ශරීරයක් කොහේ හරි උත්පත්තියක් ඇති කරගෙන පවත්න්නා වූ දෙයක් තියෙනවා. එතකොට ඕක හිතන්න මේ වේදනාව වශයෙන්, භවය කියන එක වේදනාව වශයෙන් ඔයගොල්ලන්ට කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා. වේදනාව විඳින්මින් ඉන්න එකනේ කරන්නේ. ඊළඟට භෝගය කියලා කිව්වහම ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ කබලින්කාර ආහාරය. ඕවනේ අපිට භෝගයන් කියලා ඒවා තියෙනවා. මෙන්න මේ රූප සම්බන්ධයෙන් මේ ගෙවල් තියෙනවා, වාහන තියෙනවා ආදී වශයෙන් මේ භෝගයන් කියන කතාවල් තියෙනවා. ඊළඟට මේවයින් තොරව ඔගොල්ලෝ යනවා ආකාස සංඥායත. මේවා එපා, අසුචි ජරාවල් මට එපා කියලා ආකාස සංඥායතට යනවා. අන්න ඒ ආකාස සංඥායතට ගියාට පස්සේ ඒක නිසාත් අහංකාරයක් තියෙනවනේ. ඇයි? ඔයගොල්ලෝ බොහෝ මහන්සිලා ආකාස සංඥායතට යනවා, කවදාවත් ගිහිල්ලා නැහැ, ඔන්න දවසක යනවා. ගියාට පස්සේ ඔන්න එක්කෙනෙකුට ගිහිල්ලා ඕක කියනවා, අනේ මනුස්සයා ඔළුව ගහලාගෙන මං දැන් අවුරුදු 7ක් භාවනා කරනවා, මං කවදාවත් ඕකට යන්න බැරි. ආ, එහෙනම් මට පුළුවන් නේ. දැන් ඔන්න ඒකට අහංකාර වුණා. ඉතින් ඔකට අනිත් අතට ගන්න හොඳම උදාහරණය තමයි දැන් ඔය භවය භෝගය නිසා මෙතන අපිට අහංකාරය ඇති වෙනවා කියන එක. අවුරුදු 16 ගෑනු ළමයා රූප වශයෙන් ගත්තාම අවුරුදු 16ක ලස්සන ගෑනු ළමයෙක් ගත්තොත් එයා ලස්සනයි කියලා ඒ ලස්සන නිසා එයාගේ අහංකාරයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඔකත් හරියට බල්ල බැලත් මැද ගත්තා වගේ කතාවක් තමයි උතනක් තියෙන්නේ. දැන් එයා ඔය භවය එයා අනේ මම ලස්සනයි අනිත් අය ලස්සන නැති කියන කතාවක් එක්කනේ මේ ඇති වෙලා තියෙන්නේ. ඒතකොට මෙන්න මේක නිසා මෙයා සතුටු වෙලා තියෙනවා. මෙයාගේ මේ පූර්වයේ කරපු කුසලයේ නිසා තමයි මේක ඇති වෙන්නේ. දැන් මෙයා මේක නිසා අහංකාර. ඔය අහංකාරය කියන එක ඇති වුණාට පස්සේ ඒ පුද්ගලයා බුදුහාමුදුරු මේ පෙන්නනවා මේ ධම්මේසු උපගමන ලක්කන අත්ත සංඥා කියලා. අහංකාරය ඇති වුණාම අහංකාරය නිසා අත්ත සංඥාවක් කියන එක ඇති වෙනවා. ආහනුයි මමුනි දෙන්නන් තමයි අත්ත හැදිලා තියෙන්නේ. ඒ දෙන්නගෙන් ඔක හැදුනේ. එතකොට අත්ත සංඥාව ඇති වුණාට පස්සේ ඒ අත්ත සංඥාවෙන් වෙන්නේ මොකද්ද? ඒකේ තියෙන ලක්ෂණය තමයි ධම්මේසු උපගමන ලක්ෂණා කියනවා. ඒ කියන්නේ අපි දාපව ධර්මයටයි යන්නේ. දැන් අර අවුරුදු 16 ගෑල් ළමයි ලස්සන වෙලා තියෙන පෙර කුසල් කරලා මොනව හරි දන් දීලා තරහ ගන්න නැතුව ඉඳලා මොන හරි කරලා ඒ වගේ කළාද? දැන් එයා කණ්ණාඩියක් දිහාට බැලලා ලස්සනයි කියලා කල්පනා කළා. ආයිත් එයා කල්පනා කොහොමද ලස්සන වෙන්නේ? ඒක බුදුහාමුදුරු බණ කියනකොට අහගෙන ඉඳලා හරි මොනව හරි කල්පනා කරනවා. ආ එහෙනම් මං ආපහු අර විදියට අර කුසලයන් කරන්න. පේනවද? ඒ පාර කුසලයේ කුසලයට එයා ඒක යන්න හදනවා. මොකටද මේ ලස්සන වෙන්නේ? කුසලයට යන එක බොහොම හොඳයි. ලස්සන වීම සඳහා යන්න. එක තැනම තමයි ආපහු කරන්නේ. එතකොට දැන් එතකොට ඕගලන්ට මෙතන සම්බන්ධතාවයක් පේනවා. මෙතන මේ පෙන්වන්න හදන්නේ මේ අහංකාරය නිසා මමංකාරය වෙන හැටි මේ පෙන්වන්න හදන්නේ. එතකොට මෙන්න මේ තුන අල්ලගන්න. මෙතන භෝගී කියන එක දැන් භෝගය නිසා අහංකාරය වෙනවා කියන්නේ එතන වෙනසක් තියෙනවා නන්නේ. දැන් මට බෙන්ස් කාර් එකක් තියෙනවා අර ගොල්ලන්ට නැහැ. ඉනීක්විලිටි එකක් තියෙන්න ඕන හැමෝටම එක එකම ගන්නට තියෙනවා නම් මටත් බෙන්ස් අරකටත් බෙන්ස් නම් එහෙනම් ඉතින් අහංකාර වෙන්න විදියක් කම නෑ මොකක් හරි වෙනසක් තියෙනසම් මේක ඇති කරගත්තා ඒක ඒකෙන් අහංකාර පදට්ටාණී කියලා කියන්නේ 14 එක කියලා කියනවා ආසන්න කාරණිය වෙනවා කියන එකයි මේකෙන් පෙන්නන දැන් එතකොට ඔය අහංකාරය කියන එක ඇති වුණාට පස්සේ ඔය අත්ත් සංඥාව කියන එක අපිට ඇති වෙනවා කියලා කිව්වා ඊළඟට පෙන්නනවා ඔය ස්ත්‍රී ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය කියන එක තණ්හාව ඇතිවීමට ආසන්න කාරණියයි කියලා පෙන්නනවා ඒක තමයි මෙන්න මේ පිටකෝප දේශේ මේ සිංහල පොතේ පිටුව 132 ඒකේ පෙන්නනවා මේ පුරුෂ ඉන්ද්‍රිය ස්ත්‍රී ඉන්ද්‍රිය කියන එක තණ්හාවට පදට්ටාණිය වෙනවා කියලා පුරුෂ ඉන්ද්‍රිය ස්ත්‍රී ඉන්ද්‍රිය කියන එක කොහොමද ඒක පෙන්වන්නේ ඒකේ පැහැදිලි කිරීමක් කරනවා පිරිමියෙක් නම් ගැහණිය හා සම්බන්ධ වූ දෙයක් තියෙනවා කියලා. ගැහණියෙක් නම් පිරිමිය හා සම්බන්ධ වූ දෙයක් තියෙනවා කියලා කියනවා. එතකොට පිරිමිය ගැහණිය හා සම්බන්ධ වූ දෙයක් තියාගෙන මෙයා ඒක නිසා අභ්‍යන්තරේ ඇලෙනවා. දැන් බලන්න පිරිමියෙක් පිරිමිය දිහා බලන එකයි පිරිමිය ගැහණිය දිහා බලන එකයි. පිරිමිය ගැහණිය දිහා බලනකොට කල්පනා කරන්නේ මම පිරිමියා කියලා හිතාගෙන ගැහණිය දෙස බලන. එතකොට මොකද වෙන්නේ? අර විවිධාකාර වූ සිතුවිලි යාගේ තියෙන අර අහංකාර ගතියක් ඇතුළු තමයි යාගේ. ඕක අර පොඩි පටන් අරගෙන තියෙන්නේ. තනකොළ කපනකොට තනකොළ ටිකක් දැක්කම පිරිමිය හිතනවා මේක මගේ වැඩක් කියලා. එයා දාගත්ත මම මගේ මම තමයි ඒව කරන්නේ වයිෆ් ටෝ කරන්න බෑ නේද මේ. ඒව තල්ලු කරන්න ලෝන් මූව කරන්න ඒව බෑ. වයිෆ් කතා කල්පනා කරනවා අනේ අපේ මහත්තයාට ඕ මොනක්වත් දෙන්න සම්බෝලයක් හදන්න මොනක්වත් බෑ. එයා කල්පනා කරන්නේ එහෙමයි නේද? එයාට මේ මොනවාක්වත් උයා ගන්න බෑ මං කදලා දුන්නේ නැත්තම් කන්න බෑ දැන් එයාගේ අහංකාරය තියලා තිනවා මට තමයි මේවා බොළුවා ඒතර පිඟං කෝපාරව මේවා දකින්නකොට එයාගේ ලෝකේ එයා ඒ විදිහට ගන්නවා ඕම පොඩියට ගිහිල්ලා ගිහිල්ලා දැන් මොකද වෙලා තියෙන්නේ දැන් මේක ලොබුවට ගිහිල්ලා එකපාරටම පිරිමියා ගෑණිය දිස බලනකොට අර විදිහට කල්පනා කරනවා කාන්තාවක් අර විදිහට අහංකාර වෙලා එයා පුරුෂයා දිස බලනවා ඒක එහෙමම තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළා සූත්‍ර දේශනාව ඒ කාන්තාව කියන පුද්ගලයා කාන්තාව කියන එක ස්ත්‍රීත්වය කියන එක ඉක්මවන්නේ නැතුව පුරුෂයා දිස බලනවා කියලා. ඒක නිසා එයාට මේ වැඩෙනවා කියලා මෙන්න මේ විදිහට වැඩෙනවා කියලා අංගුත්තරනිකාය සූත්‍ර දේශනාවක පෙන්නනවා. දෙන්නටම කිව්ව එකම කතාව. පුරුෂයා පුරුෂත්වයේ ඉක්මවන්නේ නැතුව කාන්තාව දිස බලනවා කියන්නේ. ඒ එක සූත්‍රයක නම් පෙන්නනවා මේ කාන්තාව හැරිලත් බලනවාය කියලා ඒ තමා දිස බලනවාද කියලා. පුරුෂයා බලනවාද කියලා ඉල්මමක මේ ටීවී එකක මම දැක්කා. ඒ කියන්නේ ඉස්සර කාලේ මේ කතාව මම කියන්නේ නිලියෙක්ව ඉන්ටර්වියු කරනවා. මේ වෙස්ටර්න් වර්ල්ඩ් එකේ නිලියෙක්ව ඉන්ටර්වියු කරනවා. එයා මේ වයසට ගිහින්ලා දැන්. ඒ පාර එයා කියනවා කවුරුවත් බලන්නේ නැත්තම් ඇති වැඩක් නැහැ කියලා. දැන් එයා වයසට ගිහිල්ලා මිනිස්සු බලන්නේ නැහැ. දැන් එයාට තියෙනවා ලොස් එකක්. ඒ කියන්නේ බලන්නේ නැත්තම් වැඩක් නැහැ වෙනවා. අර බුදුහාමුදුරු කිව්ව එක තමයි මිනිස්සු දැන් ඔය එක්ස්ප්‍රෙස් කරන්නේ ඒකම තමයි. එතකොට දැන් මෙන්න මේ ස්ත්‍රී පුරුෂ භාවය නිසා අපිට එහෙනම් පේනවා මේ තණ්හාව කියන එක අපිට ඇති වෙනවා කියලා. ඉතින් ඕක තමයි අර අර ඩයග්‍රෑම් එකේ අර උඩ ඉඳන් එන ටික රූප පැත්තෙන් කපාගෙන කපාගෙන ආවට ඒ කියන්නේ මම S2 වහගෙන මේ ඉන්නවා කිව්වට මේ ඇතුලෙන් මම භාවනා කරන අවස්ථාවක් කියලා හිතන්න ඕක. නිකන් S2 භාවනා කරන්නේ නැතුව S2 වහගෙන ඉන්නවා කියන්නේ. අර හරක කාලා වමාරනවා වගේ තමයි. ඇතුලෙන් එනවා. ඇතුලෙන් නිකන් සද්දයක් ඇහුණාද මොනවා හරි එකක් එක්ක ඇවිස්සලා කොහොම හරි තමන්ගේ ඇතුලෙන් ඉන්න මම් පුරුෂයා කියලා අර කාන්තාවට ඒ කියන්නේ තම මේ කය කියලා කියන්නේ ඕගොල්ලන්ගේ పూర్ව කර්මය. ඉදන් සච්චේ ඇතුලට ගිහිලා දෙන්නේ ඕක. ඕක නිසා ඕගොල්ලෝ සිතනවා. ඒ කියන්නේ මේ පල්ලෙහැයි මේ ඩයග්‍රෑම් එකක මේ පල්ලෙහැ පැත්තෙන් ඉදන් සච්චේට ආවට පස්සේ ওই ධර්මය සුබයි කියලා ගත්තා මම් පිරිමියා කතාවත් එක්ක මේක ආවට පස්සේ මේ పూర్ව කර්මය. එතකොට මේ උඩ පැත්තේ තියෙනවා මේ සුබයි සුබයි කතාව කපල දැම්මට මේ පල්ලෙහැන් ඕගොල්ලන්ගේ අවිද්‍යාව නිසා කාමාශ්‍රයට එනවා. මම පුරුෂයා කියලා කාන්තාව දෙස බලන කතාව ඇතුලෙන් එනවා සංකල්පයන් ඇති වෙන්නේ. අන්න ඒ වට අර පෙර වූ දේවල් අරගෙන ඒ පෙර සංකල්පයන් ඊට පස්සේ පකප්පේ කියලා කියන්නේ. ඒක පහ වුණාට පස්සේ. අන්න ඒ වයි නිසා මේ පැත්තේ මේ ජාති ඉඳන් ජරාවට වේදනාවට යන පාර තියෙනවා නේද? ඕකත් මේ වේදනාවට එන්නා වූ පාරක්. ස්පර්ශ වෙලා සිද්ධ වෙනා උත්‍යක් ඒක සිද්ධ වෙනවා මේ දකුණු අත පැත්තෙන් පල්ලෙහා පැත්තෙන් එනවා මම පුරුෂයා කියලා එතකොට මේ යට කොටස ඕගොල්ලෝ කල්පනා කරන්න අහංකාරය අර ඇහින් රූපයක් බලනකොටම ඕගොල්ලන්ට ඇති වෙන දේ තියෙනවා අන්න ඒ කෑල්ල ඔයගලන්ට හිතන්න පුළුවන් අහංකාර කතාවයි කියලා. මොකද අසූචි ගොඩක් දැකලා දැන් පිරිමියෙක් නම් පිරිමිය දිහා බලලා මේකේ කතා කරන කල්පනා කරන්නේ නැහැ නේ. මෙයා හරි බොහොම සුබයි අරකයි මේකේ මොනවද මගේ තීනේ ජරාව කියන අර්ථය තියෙනවා නේද? කාන්තාව දිහා බලනකොට ඒ කතාව වෙනස්. එතකොට එහෙමනම් අර සුබයි කියලා ගන්නකොටම අහංකාර කතාව තමන්ගේ ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ යටින් එහෙනම් ජෙනරේට් වෙනවා. චිත්තයන් ධාරාවන් ජෙනරේට් වෙනවා කියන එක එතන සිද්ධ වෙනවා. දැන් මෙතන පෙන්නනවා මේ විදිහට මේ අභ්‍යන්තරය ඇලිලා ඇලෙනවා. මේක තමයි අහංකාරය කියලා මේ ඩයග්‍රෑම් එකේ ලකුණු කරලා තියෙනවා. එතකොට අයං අහංකාරෝ අජ්ජත්තං සාරජ්ජති අයං අහංකාරෝ. දැන් මේ විදිහට මේ රාගය ඇති වෙලා අහංකාරය ඇලිලා රාග සහිත වෙලා මෙයා බලන බාහිර පුද්ගලයන් දෙස මම කාන්තාව කියලා හිතාගෙන පුරුෂයා දෙස බලනවා. මම පුරුෂයා කියලා හිතාගෙන කාන්තාව දෙස බලනවා. අන්න එහෙම වුණාම ඒ බාහිර දේ සොයනවා කියන එක තමයි මමංකාරය කියලා එතන කියන්නේ. අර විදිහට සොයනවා. එතකොට මේ ඕගොල්ලෝ ඉගෙන ගත්තා ওই මමංකාර කතාව අර බාහිර වස්තුවේ පරිග්‍රහය නිසා මමංකාරය ඇති වෙනවා. ඒ මමංකාරය ඇති වුණාම සුඛ සංඥාවක් ඇති වෙනවා. මතකද ඒ කතාව? හලිතගාණී සූත්‍රය කරන වෙලාවේ මම පැහැදිලි කළේ. මෙන්න මේ ඩයග්‍රෑම් එක කරනකොට මේ පරිග්‍රහය කියන එක විස්තර කරනකොට කිව්වානේ බාහිර වස්තුන්ගේ පරිග්‍රහය නිසා කෙනෙකුට ඇතිවෙනවා කියලා මමංකාරයක්. මේ මමංකාරය නිසා අපිට සුඛ සංඥාවක් ඇතිවෙනවා කියලා. මේ සුඛ සංඥාව නේද? ඒ සුඛ සංඥාව කිව්වම එතෙන්දී කිව්වා සාස්ත්‍රෝ ස්පර්ශ අනුපගමන ලක්කන සුඛ සංඥා කියලා. ආශ්‍රයට හේතු වෙච්ච සංඥාව ස්පර්ශයේ තියෙනවනේ. අන්නේ ස්පර්ශයට තමයි අපි නැවතත් දුවන්නේ. ඒ සුඛ සංඥාවේ තියෙන එක. ඒ කියන්නේ දැන් ආපහු බල්ල බැඳගත්තා වගේ තමයි මෙතනින් ආපහු මේ ස්පර්ශයටමයි අපි යන්නේ. ඒකනේ මං කිව්වේ අර දෙන්නෙක් ඉඳලා එක්කෙනින් මලයින් පස්සේ තරුණ ජෝඩුවක අරයට හරි අමාරුයි කියන්නේ. මෙතෙන්ට යන්නේ රූපයට නෙමෙයි යන්නේ. බලන්න දැන් අහණේ මවුනේ කරපු වැඩේ නේද? අහං විදිහින් මමංව හැදුවා. අහංකාරයෙන් මම මමංකාරයක් කියන එක හදාගත්තා. ඉතින් මමංකාරය ඇතුණාම ආපහු අනිත් පැත්තට ගිහිල්ලා අහංකාරය හදාගන්න. ඔන්න ඕක තමයි අපිට සිද්ධ වෙන්නේ. එතකොට දැන් මෙන්න මේ ඩයග්‍රෑම් එක තියෙනවානේ අපි බල බල හිටපු ඩයග්‍රෑම් එක. 1 2 3 කියලා තුනක් ලකුණු කරලා තියෙනවා නේද? එතකොට මේ භවය කියන කතාවේ තියෙන එක එතන කියන්නේ වේදනාව කියන එක මෙතන තියෙන්නේ. මේවා ටික කොහොම ඇදිලා යනවා? මේවා පරාමාසයට ඇතුල් වීමක් කියන එක තියෙනවා. දැන් මේ 1 2 3 තමයි අපි මේක අංශ 90කින් කරකෙව්වොත් අපි හිතමු අංශ 90කින් කරකවනවා කියන්නේ මේ කබලින්කාර ආහාරයේ සංඥා මනු සංචේතනා නිකන් ලණුවක් දාන්නකො කබලින්කාර ආහාරේ ඉඳන් සංඥාවට උඩින් යහපැතර මනු සංචේතනා යහපැතේ ලණුවක් දාලා අදිනවා කියලා හිතන්නකො. එතනම මොකද වෙන්නේ? මේ ඩයග්‍රෑම් එක අංශ 90කින් කරකිනවා. අන්නේ කරකුණායින් පස්සේ උගලන්ට මෙන්න මේ ඩයග්‍රෑම් එක හැදෙනවා. 1 2 3 දැන් පේනවා. අර වේදනාව තිබිච්ච එක වෙනකොට අපි දැන් මෙතනදී කතා කරනවා පරාමාසය කියලා. වේදනාව පරාමාසය ඇතුළට තමයි දැන් ලිස්සලා ඇතුළට ගෙහිලා තියෙන්නේ. එතකොට මෙතන මෙහෙම උණයින් පස්සේ උගලන්ට කාරණා කීපයක් පේනවා. මේකේ පෙන්නනවා මෙන්න මෙහෙම දෙයක්. මේ පානාතිපාතේ නිසා අපිට ද්වේෂය ඇති වෙනවා. ඕවා තියෙනවා පෙටගෝපදේශයේ පෙන්වලා දීලා තියෙනවා. අපි ඔක සාකච්ඡා කරලා හරියට මගේම දීර්ඝ වශයෙන් ද්වේෂය තියෙනකොට පානාතිපාතේ කියන එක ඇති වෙනවා. ඊළඟට අදත්තා දානිය නිසා ලෝභය කියන එක ඇති වෙනවා. ලෝභය නිසා අදත්තා දානිය කියන එක ඇති වෙනවා. කාමයේ වරදවා හැසිරීම නිසා මෝහය කියන එක ඇති වෙනවා. මෝහය නිසා කාමයේ වරදවා හැසිරීම කියන එක සිද්ධ වෙනවා කියන එක තියෙනවා. එතකොට අන්නේ කාරණා තුන මේ දකුණු අත පැත්තෙන් ලකුණු කරලා තියෙනවා. පානාතිපාතයයි අදත්තා දානයයි කාමී වරදෝහය සලිමයි කියන එක. ඉතින් අපි දන්නවා පානාතිපාතය කරනවා නම් මගේ ඒක නිසාම අදත්තා දානයක් සිද්ධ වෙනවා. අර ගෙදර හිටපු කුකුලව මරා ගන්නකොට ඌ කිව්වේ නැහැ කොයි වෙලාවකත් මගේ මස්ටික් ගන්න මහත්තයද. ඒතකොට අදත්තා දානයක් සීනික සිද්ධ වෙනවා කියන තැන. ඒතකොට පේනවාද ඒක තමයි මේ ඇකිලෙනවා කියලා පෙන්නන්නේ. පානාතිපාතය නිසා මෙහෙම. දැන් අදත්තා දානිය නිසා හොරකම් කරලා ඒවා නිසා මිනිස්සු මරා ගන්නවා නේද? ඒතකොට ඒක නිසාත් පානාතිපාතය කියන එක සිද්ධ වෙනවා. ඔක දෙපැත්තට යනවා කියන එක පේනවා. එතකොට මේක මේ පෙන්වන්න හදන්නේ මේක මේ හැංගර් එක වාගේ මේක ඇකිලෙන හැටි පේනවා. දැන් බෝල කූඩුව වාගේ නේද? මේක යා රෙදි දාන්න පුළුවන්, එල්ලන්න පුළුවන් හැමදැනීම. එතකොට මේක එක එක විදිහට ඇකිලෙනවා. එතකොට දැන් එකපාරක් පෙන්වන මේ පානාතිපාතය නිසා මෙහෙම චප්ප වෙලා යනවා කියලා. අනිත් පැත්තට මෙහෙමත් ඇකිලීමක් තියෙනවා. අන්න ඒක තමයි ඔයගොල්ලෝ භාවනාවට ගන්න යන්නේ. මේ හැංගර් එක ඇකිලෙන විදිහ තමයි මේක බලන්න යන්නේ. හරි වැදගත් වූ ධර්මයක්. ඒකේ ඔය පළවෙනි එකේ ලියලා තියෙන්නේ මෙන්න මේකේ හරි අර්ථයක් තියෙනවා. මේකේ ලියා ගන්නව නම් සිංහලෙන් ලියා ගන්න පුළුවන් ඕගලන්ට. පෙර වූ මෝහය. වරහණක් ඇතුළේ ලියලා ලියා ගන්න දෝෂ සහිතව ජීවත් වීම වරහණ වහලා හයිපන් එකක් දාලා ලියා ගන්න පානාති පාතිය කියලා. ඒ කියන්නේ මොකද්ද? ඒ පෙර වූ මෝහය කියලා කිව්වහම අර සික් සංඥාව රෝගී වෙච්ච සංඥාව මගේ කියලා ගත්තා. ඒ කියන්නේ ආකාස සංඥායතනේ වාගේ එවයි එතෙන්ට ගිහිල්ලා ඒ සංඥාව මගේ කියලා ගත්තා කියන එක තියෙනවා. ඒක උදාහරණයක් හිතලා ගන්න පුළුවන් මේ දෝෂ සහිතව ජීවත් වෙනවා කියන එක. ඒකනේ රජ්ජත්තරතෝ සමාහිතේ වික්කේ පටිසාරණං කියන්නේ. කිසිම ආකාරකින් ඉන්න බෑ. නමුත් මෙයා හිතනවා මෙහෙම ඉන්න පුළුවන් කමක් තියෙනවා කියලා. ඒක රෝගී සංඥාවක් මගේ කියලා අරගෙන මේ කතා කරන්නේ. ඒක නේද මේ පල්ලෙහායින් ලකුණු කරලා තියෙන්නේ. පෙර වූ මෝහය කියන එක. මේ ද්වේෂ සහිතව ජීවත් වීම. ඒ කියන්නේ සික් සංඥාව මගේ කියලා අරගෙන දේශ සහිතව ජීවත් වීම පානාති පාතේ. ඒක තමයි ඔය වචන වලින් ලිව්වේ. ඊළඟට දෙවෙනි එකෙන් ඔය දාලා තියෙන පැහැදිලි කිරීම තියෙන්නේ දැන් අවිද්‍යාව. ඒකත් ලියාගන්න දැන් අවිද්‍යාව. වරහණක් ඇතුලේ දාගන්න ලෝභ සහිතව ජීවත් වීම. දැන් අවිද්‍යාව වරහණක් ඇතුලේ දාගන්න ලෝභ සහිතව ජීවත් වීම. වරහණ වහලා හයිබන් එකක් දාලා ලියාගන්න අදත්තා දානිය කියන. ඒ කියන්නේ අදත්තා දානිය කිව්වම රැකියාවක් කරගෙන මුදල් උපයාගෙන ජීවත් වෙනවා කියන. දැන් අපි ඒකනේ කරන්නේ නේද? අපි දැන් තියෙන අවිද්‍යාව උක. දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වෙන කොහොම හරි සල්ලි ටිකක් හොයාගන්නවා මේ විදිහට මෙහෙමයි කියලා. රැකියාවක් කරලා මුදල් උපයාගෙන ඉන්නේ. ඒක තමයි මේ උඩින් පෙන්නන්නේ. පේනවද? මේ ගිද්දි ලෝභයයි මේ ලෝභය කියන එක මෙතන තියෙනවා. ලෝභය ඊට පස්සේ දැන් අවිද්‍යාව යදත්තා දානි. අන්න ඒ ලයින් එක තමයි ඔය පෙන්නලා දීලා තියෙන්නේ. යටින් එක ලයින් එකක් තියෙනවා, උඩින් එක ලයින් එකක් තියෙනවා. ඒක ඇඳලා නැති වුණාට නිකන් මේක වක්‍රවයට කර්ව් එක වගේ එක සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් ඕකනේ අර භෝගය කියලා අපි ගත්තේ. මතකද? භවංච භෝගංච කියලා කිව්වානේ. භෝගය වශයෙන් ගත්තේ ඕකනේ. රූප නේද? කබලින්කාර ආහාර. ඒව තමයි අපි භෝග වශයෙන් ආවේ. ඕකටනේ අපි ලෝභ වෙලා තියෙන්නේ. ඊළඟට තුන්වෙනියට එනවා කාමයේ වරදවා හැසිරීම. තුන්වෙනි එක ලියාගන්න කාමයේ වරදවා හැසිරීම. හයිපන් එකක් දාලා ලියාගන්න කාම සංඥාව. ආපහු හයිපන් එකක් දාලා ලියාගන්න මෙහි ඇලීම අබිනිවේෂයයි කියලා. ඕක නේද මේ මැද්ද ලයින් එකේ කියන්නේ? අබිනිවේෂය කියලා කියන්නේ ඇලීම නේද? එතකොට මෙතන කාම සංඥාව. කාමසු මිච්ඡාචාරායව කරනවා කියන්නේ කාම සංඥාව. එතකොට මෙතන ඇලීම අබිනිවේෂය කියන එක ඒක තියෙනවා. කාමයේ වරදවා හැසිරීම කාම සංඥාව මේ ඇලීම අබිනිවේෂය කියලා. දැන් මෙතන මේ භාවනාවකදී මම දැක්කා ඔය තුනම මේ ඉදං සත්‍යාව නිවේශ කාය ග්‍රන්ථයට ඇදෙන මොන තුනද ඇදෙන්නේ? අවිජ්ජාවයි අබිනිවේෂයයි මේ පැත්තෙන් තිබෙනා වූ මෝහයයි කියන දේ. ඔක වටේට තියෙන කාරණා තුන තියෙනවා. ඔන්නේ කාරණා තුන මේ ඉදං සත්‍යාව නිවේශ කාය ග්‍රන්ථයට ඇදෙනවා කියන එක මම තේරුම් ගත්තා. ගමහ විශාල තේරුම් ගැනීම. ඒක ප්‍රඥාවෙන් තු ඕගොල්ලෝ විමසලා බලන්න ඕනේ. ඒක තමයි ඕගොල්ලන්ගේ භාවනාව වෙන්නේ. මොකක්ද ඒක කියන්නේ? ඒ කියන්නේ ওই පරාමාසය කියන එක දැන් ඉදං සත්‍යාව නිවේශයේ පරාමාසයෙන් සංස්කාරණේ. මේවා තමයි අල්ලලා අදින්නේ. ඒව ඇතිනවා. මේකේ ඉදං සත්‍යය. දැන් ඕගොල්ලෝ ඉස්සෙල්ලා මුලින්ම තේරුම් ගත්තා මේ සුබයි කියලා එකක් ඉදං සත්‍යයට යනවා කියලා. මේක සත්‍යයක් කියලා ගන්නවනේ. මේ අසූචි ගොඩක් සුබයි කියලා ගන්නවා. ඉතින් ඕක ටිකක් වෙලා යනකොට රැල්ල වාගේ මේ ලෝභ දෝෂ මෝහ හරියට එනකොට මොකද වෙන්නේ? අර අපි කෑලින් කෑල එක්කව කරගත්තනේ. කොහොමද එක්කව කරගත්තේ? අර ටිෂු කොලේ ඔතනවා වාගේ තමයි. ඔරලෝසු ගත්තා සුබයි කියලා ගත්තා කිව්වා. එතුව ටිෂු කොලේකින් තිබ්බා. අර වැල්වට්ටරදි කෑල්ලක් තියෙන පෙට්ටිය ඇතුලින් තිබ්බා. තියලා පෙට්ටියත් එතුවා. උතල ආපහු ඒකත් එතුවා නේද? උතල තමයි දෙන්නේ. දැන් උතල තියෙන්නේ. දැන් මුලින් ගත්තා නම් සුබයි කියලා ගත්තා. නිට්ටයයි කියලා එකතු කළා. ඊට පස්සේ කාමරාග අනුසය හරුවේ දැන් කිව්වා ඔන්න සුඛ සංඥාව. සුඛ සංඥාවක් ඇවිල්ලා ඊට පස්සේ ආපහු ඒකෙන් දැන් පරාමාසයේ පැත්තට ගිහිල්ලා අත්තා කියලා ගත්ත දිට්ඨි අනුසය හරහා දැන් කිව්වා රූපය දැන් සුඛයි කියලා. ඉස්සෙල්ලා සුභයි කිව්වා දැන් නිකන් නෙමෙයි සුඛයි කියලා දැන් එකතු කරලා තියෙන. දැන් ඕවාගේ උතාගෙන උතාගෙන ගියාට පස්සේ මොකද වෙන්නේ? උතාගෙන උතාගෙන ගියාට පස්සේ දැන් අර අපිට පේනවා අර පැත්තේ ඉඳන් කුණු කොට ඔක්කොම ඇදීගෙන එනවා නේද? මුලින් තිබුණේ රූපයක් විතරයි. දැන් සුභේට නිත්‍ය වෙලා දැන් වේදනාවකුත් දැන් ඔන්න මේක අස්සට එනවා. දෙවෙනවා අර ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ මේකට ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ තිබුණේ මොකක්ද? වේදනාව. භවංච භෝගංච ඕකාරසක වේදනාව. වේදනාව දැන් පරාමාසයට ඇතුල් වෙලා තියෙන්නේ. දැන් මේ පරාමාසයත් මේ කසට ඇදලා ගන්නවා. මේක පිළිවෙලට එන්නේ. මේ පැත්තෙන් මම ජෙනරේට් කරාම ෆ්ලෝ එක අර පැත්තෙන් කුණකොඩ මම මෙතනින් පොඩ්ඩක් කැලැත්තුවාම මම වතුර කලත්තන්නේ මෙතන විතරයි. කුරුම්බ කුඹ කොකා කෝල බෝතල් තියෙන්නේ අර එහා පිටියේ අයිනේ. ඒකත් කැලැත්තිලා එනවා නේද? ඇදිලා එනවා නේ. මේක ඕගොල්ලෝ කියන්නේ හොල්ලන්නේ නැතුව ඉන්න ඔක්කොම ටික අවුස්සෙනවා කියලා. ආන්න එහෙම තමයි ඔක්කොම ටික ඇවිස්සෙනවා. ඒ ඇවිස්සලා ඒ ටික ඔක්කොම දැන් මේ කසට එනවා. එතකොට ඒකේ එන ක්‍රමය තමයි ඔයගොල්ලෝ මේ භාවනාවට ගන්න. මෙතන වාක්‍ය වශයෙන් මෙතන යට ඔය ලීලා තියෙන්නේ පරාමාසය කියන එක ඉදන් සත්‍යාවෙ නිවේශ කාය ග්‍රන්ථය ඇතුළට ඇදෙන්නේ ඒ ප්‍රසන්න මූමන්ට් එකේදී මේ මොහොතේදී තමයි මේක ඇදෙන්නේ. ඒ කියන්නේ මේ අවස්ථාවේදී අපි අතීතය ගැන සිතීමක් නැහැ, අනාගතය ගැන සිතීමක් ඇත්තේ නැහැ. තණ්හාව මගින් තමයි ඒක සිද්ධ වෙන්නේ. තණ්හාව මගින් අර විදියට අරක ඇදිලා යනවා. එතකොට මේ අවස්ථාවේදී අර අපි කියවනේ අහණුයි මවුණු එකට ඉන්නවා කියලා අවස්ථාවක් දැක්කේ. ආන්නේ දෙන්න එකට ඉන්න අවස්ථාවක් තමයි මෙතන තියෙන්නේ. ආහංකාරයයි මමංකාරයයි එකට ඉන්න අවස්ථාව. මේ වෙලාවේදී පෙර අවිද්‍යාවයි පසු මෝහය දෙකම එකයි. මොකද හේතුව? පෙර ඕවලන්ට අවිද්‍යාවක් නැති වෙලා තියෙනවා. අර බල්ලට මස් කට්ට දානකොටම එක පාටව දුවලා ගිහිල්ලා ගත්ත නේද? හිතුවේ නෑනේ. එතකොට අර පෙර අවිද්‍යාවෙන් වෙච්ච කතාවල් තියෙනවා. දැන් මේකට තියෙන්නේ අර මෝහය දෙකම එකට එක්කහ වෙලා තියෙන ඔය අවිද්‍යාවයි මෝහයයි කියන එක දැන් ඕගොල්ලන්ගේ පෙර අවිද්‍යාව නිසා තමයි ඕගොල්ලන්ගේ දැන් මෝහය ඇති වෙලා තියෙන්නේ. දැන් මේ මෝහය නිසා ඕගොල්ලන්ගේ ඊළඟ භවයේ සකස් වෙනකොට මේ මෝහය නිසා අවිද්‍යාව කියන එක සකස් වෙනවා. එහෙනම් ඕගොල්ලන්ට පේනවා මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. කොහෙන්ද මේ සම්බන්ධය ඇවිල්ලා තියෙන්නේ? හතරවෙනි ප්‍රතිපදාව. හතර ප්‍රතිපදාවට විරුද්ධව පාර තිබුණේ අපේ අර දැක්කණි අපි අර විඥානාහාර පාර. විඥානාහාර පාර උඩ අවිද්‍යාව තුන පල්ලෙහා මෝහය තිබුණා නේද? එහෙනම් අවිද්‍යාව දිගේ ආවම මෝහයට එනවා. දැන් මෝහය ආවෙන් පස්සේ ආපහු විඥානය සකස් කරනවා නේද? මේ භවයේ මැරිලා ඉවරලා ආපහු එකක් සකස් කරනවා. මේ වලම මොහොතේදී මේ විඥානය මේ වෙලාවේ මලහම තවත් එකක් අපි සකස් කරන පේනවාද? අපි මොහෙන් අපි ආපහු අවිද්‍යාවට යනවා. එතකොට මේක මේ පැත්තට ඇකිලන ඔය ආකාරයට ගත්තාම. එතකොට ඕගලන්ට පේනවා දැන් අපි මේ පැහැදිලි කරනවා විවිධ ආකාරයෙන් මේක සිද්ධ වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කාරණා තුනම මේ ඉදන් සත්‍යයට ඇදෙනවා. ඉදන් සත්‍යයට යම් ආකාරයට ඇදෙනවාද? ඒ කියන්නේ පරාමාසයේ මේ පැත්තට ඇදෙනවා නම් අන්න බෝල බෝඩුව මේ පැත්තට ඇකිලෙනවා. අර අනිත් පැත්තට ඇකිලෙනවා. එතකොට මේ කාරණා තුන තමයි ඕගොල්ලෝ හුඟක් තදින් මෙනෙහි කරන්නේ. එතකොට මෙතන අපි බලනවා මේ අහණුයි මවුනේ එකයි එකහ වෙලා ඉන්නේ. පෙර අවිද්‍යාවේ පසු මෝහය දෙදෙනාම එකයි. ප්‍රසන් මූමන්ට් එකේදී තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට ඕක තවත් පැත්තක් තියෙනවා. ඒ කියන්නේ අහංකාරයයි මමංකාරයයි එකහ වෙච්ච වෙලාවට මේ ඉදන් සත්‍යයත් යනවා පරාමාසය ඇතුළට. දැන් මේ වෙලාවේදී අපි වෙන්නේ මොකක්ද? පරාමාසය ඉදන් සත්‍යය ඇතුළට යනවා කියන එකයි. අහුනි මමුණ එක වුණාම දෙපැත්තටම යන්න පුළුවන්. මේක වෙනස මොකක්ද? මේ අවස්ථාව ප්‍රසන් මූමන්ට් එකේදී තමයි ඉදන් සත්‍යයට යන්නේ. මේකම සත්‍යයක් කියලා අපි ගැනීමක් කියන එක කළා. ගත්තට පස්සේ අර කරක දැන් කාලා ඉවරයි. ඒක මේ කියන්නේ ඉදන් සත්‍යයේ තියෙන එක පරාමාසයට යන්නේ ප්‍රසන් මූමන්ට් එකේ නෙමෙයි. අතීත අනාගත ආදී වශයෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. නෝකයි වෙනස. ඉතින් උතන හිතන්න බොහෝ කාරණා මන් තියෙනවා. ඒක අවබෝධ කරගන්න නම් ඉහළම ධර්මයක් ඕක අවබෝධ කරගන්න ඕයි තුනකට ඇදෙනවා කියන එක අවබෝධ කරගැනීම කියන එක. එතකොට අපි වෙනස තෝරගත්තා. දැන් අපි ස්ලයිඩ් 6 වෙනි ස්ලයිඩ් එකට යමු. ඔයගලන්ට පේනවා මෙතන මේක මේ ආයතන භාවනා තුන සඳහා තමයි මේක සකස් කළේ මේ ඩයග්‍රෑම් එක නම් මේක පෙන්නනවා මේ කාම විතක්ක. මේක ඔයගොල්ලෝ දන්නා උදාහරණයක්. ඔයගොල්ලන්ට පුරුදු ධර්මයක් තියෙනවා. කාම විතක්ක තියෙනවා නම් ව්‍යාපාද විතක්ක ඇති වෙනවා. ව්‍යාපාද විතක්ක තියෙනවා නම් විහිංසාව විතක්ක ඇති වෙනවා කියන එක තියෙනවා. ඒක අනිත් පැත්ත බලන්න. කාම හිතක්ේ තියෙනවා නම් කාමයේ වරදවා හැසිරීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් කෙනෙක් අහන්න පුළුවන් අපි ඉතින් එහෙම කරන්නේ නැහනේ. ජීවිතේ එකපාරක් හරි කරානේ නේද? උත්පත්තියට යන අවස්ථාවේදී හරි ඒක කළා. එතකොට කාම විතක්කේ නිසා කාමයේ වරදවා හැසිරීම කියන එක තියෙනවා. ඒක නිසා අපිට මෝහය කියන එක ඇති වෙනවා. අර උත්පත්තියක් ඇති කරගත්තානේ මෝහය නිසා කාමයේ වරදවා හැසිරීම මේ විදිහට සිද්ධ වෙනවා. මෝහය ඇති වුණායින් පස්සේ ඉතින් ආපහු විහිංසාව විතක්කේ තමයි ඇති වෙන්නේ. එතකොට එහෙමනම් මේ 4 5 6 ඕගලන්ට පේනව නේද? මේක අනිත් පැත්තට කැරකෙව්වොත් එහෙම. ක්ලොක්වයිස් මේක කැරකෙව්වොත් මොකද වෙන්නේ? රොටේට් කළොත් එහෙම. අර ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ තිබුණු ඩයග්‍රෑම් එකේ කියනවා නේද? 4 5 6 මේක කරගෝගොමන් ඒක තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් මේ විදිහට ඕගොල්ලෝ බැලුවාම ඕගොල්ලන්ට පේනවා මේ අවසානයේ ඇති වෙලා තිබුණා උදයක්. මොකද්ද මේ ඇති වෙලා තියෙන්නේ? චේතනාවයි අභිජ්ජාවයි දැන් එකට එක්කව වෙලා ඉන්නේ. අර මං කිව්වේ අර ලණුවක් එහෙම දාලා අදින්නේ කියලා නේද? ඇත්තදම මේක එකට එක්කව වෙනවා කියලා. අර අභිජ්ජාවේ තියෙන කතාව දැන් ඇවිල්ලා තියෙනවා. චේතනාවට මුලදී අභිජ්ජාව තිබුණේ මේ පැත්තේ. චේතනාව තිබුණේ උඩ. දැන් මේ දෙන්න එකට එක්කව වෙලා ඇවිල්ලා තිනවා මේ හැකිලිච්ච අවස්ථාවක. එතකොට මෙතන මේ වේදනාව කියන එක බලන්න දෝමනස්සය තමයි අපිට තියෙන්නේ. දෝමනස්සයන් තමයි අපිට ඇති වෙලා තියෙන්නේ. මෙතන පරාමාසයයි ඉදන් සත්‍යාභි නිවේස කාය ග්‍රන්ථය මේක අස්සට එකට ඇකිලිලා තිනවා. පරාමාසය ඇතුළට ඇවිල්ලා මෙහෙම ඇකිලිලා තින්. මේ පැත්තෙන් තිනවා අර කාම සංඥාව. මේක නිසා අපි බයෙන් අගතියකට තමයි අපි ගමන් කරන්නේ. ඕකනේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ අනිච්චා බික්කවේ කාම තුච්ඡා මුසා මෝස ධම්ම මයාකත මේතම් බාලලාපන. මේකෙන් පෙන්වන්නේ මේ අන්තිමට লীලා තියෙන කාම සංඥාව නිසා ඇතිවෙන්නේ අපිට දෝමනස්සේ විතරයි. ඔන්න ඕක තමයි තේරුම් ගන්න. දෝමනස්සයක් විතරයි අපිට ඇති වෙන්නේ. ඉතින් මේක දෝමනස්සයක් ඇතිවිලා බයෙන් අඟතියට එන්න රස්සාව නැති වෙයි කියලා ඕගොල්ලෝ බයෙන් අඟතියට එන්න. හස්බන්ඩ් මැරෙයි කියලා මම මැරෙයි කියලා නේද? පොඩ්ඩක් නිකන් ගෑස් චුට්ටක් ඇවිල්ලා මම පොඩ්ඩක් හිර වුණා කියලා හිතන්න. අනේ මේ හાર્ට් ප්‍රොබ්ලම් මගේ තියෙන මම මැරෙන්න යන්න පුළුවන් නේද? මේ මොකක් හරි තියෙනවනේ ඒකත් අල්ලගෙන තදින් අල්ලගෙන තමයි මේක කියන්නේ. පොඩ්ඩක් හෙල්ලුණා නම් ඇති නේද? කාම සංඥාව නිසා විදෝමනස්සේ විතරයි අපිට ඇති වෙන්නේ. ඒක ඇතිවලා බයෙන් අගතියට යනවා කියන ඉතින් ඔක්කොම ටික මේක බලලා තියෙනවා. බලන්න බලන්න තමන්ට ඒක පේන්නේ. එතකොට දැන් අපි මේ ඩයග්‍රෑම්ස් වශයෙන් මේ ටික ඉගෙන ගත්තා. මෙන්න මේ අර්ථය තමයි මේ ඔය පෙන්වුවේ මේ සංඥාව ලාභයක් කියලා ඒ ගන්නෙ නැතුව ඉන්න අවස්ථාව ගැන අපි කතා කළා. ශුන්‍ය වෙනවා නම් හොඳයි කියලා. ඊළඟට ආපහු බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙන් නැවත අනිකක්ද කියන්නේ. ආර්ශාවකදී මේ ආරණ්‍යයකට පැමිණියේ හෝ වෘක්ෂ මූලයකට පැමිණියේ හෝ ශුන්‍යාගාරයකට පැමිණියේ හෝ මෙසේ කල්පනා කරා. මේ මමේ යන දෙයකින් හෝ මගේ යන දෙයකින් හෝ ශුන්‍ය වේ. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත ආකින්චන් නායතන සමාධි හේතුයි පහදේ. පැහැදිලිම ඇති කල්ලි මෙම් භවයේදී ආකින්චන් නායතන සමාධියට හෝ පැමිණේ. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයගේ මිදීමේ මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්ති සිදු විපාක විඥානි. කුසල විඥානං ඡායත් විඥානයේ සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. මහන්නේ මේ දෙවෙනි ආකින්චන් නායතන සමාධියට හිත ප්‍රතිපදාවයයි කියලා කියනවා. මේක ඕගොල්ලෝ දන්නෝ ශුන්‍ය මිදං අත්තේනවා අත්තේනිවා කියලා ගන්නවා. අර ප්‍රඥා ඩයග්‍රෑම් එකේ අපි බැලුවා නේද? අර ඇරෝ එකක් තිබුණේ පල්ලෙහාට වක්‍රව දින ඒකෙදී අපි ලියාගත්තනේ අනිච්චන දුක්ඛන විපරණාමයටපත් වෙනවා මගේ කියලා ගන්න වටිනවද? අන්න ඒක ගත්තේ නැත්නම් ශුන්‍යතාවයට යන අන්න 10 කියන පොයින්ට් එකට ගිහිල්ලා එතන ඒ අත්තිනි ඥානෙ. ඒතර බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ සූත්‍රය එක තමයි දෙවෙනි කාරණිය කියලා. එයා කිංචන්නායතනට යන්න උදව් උපකාරන්නේ දෙවෙනි කාරණේ. ඉතින් ඒක තමයි ඕගොල්ලෝ වැඩි වශයෙන් භාවිත කළේ. මගේ කියලා ගන්නේ නැති කියන එක. ඒක ප්‍රඥාවෙන් බැලුවාම ඒක එහෙම. ඊළඟට ඒක ගැන කීයේ විස්තරයක් ඕනේ නැහැ. ඒක ඕගොල්ලෝ දන්නවා. ආපහු පෙන්නන මහණින් නැවත අනිකක්ද කියමු. ආර්ය ශ්‍රාවකතුමනි මෙසේ කල්පනා කරයි. කිසි තැනක මම යන කිසිවක් නැත. කිසිවෙකුගේ මම යන කිසිවක්ද නැත. නුඹ යන කිසිවක්ද නැත. නුඹගේ මම යන කිසිවක්ද නැත. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත ආකින්චන් ආයතන සමාධි හේතුයි පහදී. පැහැදීම ඇති කල්ලි මෙම භවයෙන් ආකින්චන් ආයතන සමාධියට පැමිණෙනවා. ප්‍රඥාවෙන් හෝ මිදෙනවා. මිදිලා මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ ඉපදීම සිදුවන විපාක විඥානය කුසල විඥානයට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. මහණෙනි තුන්වෙනි අකිඤ්චන ආයතන සමාධියට හිතුව ප්‍රතිපදාවයයි කියලා කියනවා. එතකොට මෙතනදී තේරුම් ගන්න ඕනි තමාව කියන පුද්ගලයාව සකස් කළොත් පමණයි තමාව පවතින්නේ. ඕගොල්ලන්ට මතකයි අර සර්ෆ් බෝඩ් එකේ කතාවක් මම කිව්වා. අර රැල්ලක යනවා. මුහුදේ රැල්ලක යන පුද්ගලයා. එතකොට එයා රැල්ල උඩ ඉන්නකොට සර්ෆ් බෝඩ් එක උඩ යන්න මේ මම ඉන්නවා කියලා කතාවක් තියෙනවා. එතෙන්දී අර මුහුදු වෙරළ තිබිච්චාව හුලන් රැල්ලෙන් තමයි එයා ඒක සකස් වුණේ. එතෙන්දී තේරුම් ගත්තේ නෑ මේක මේ මගේ නෙමෙයි කියන කතාවක් එයා තේරුම් ගත්තේ නෑ. එයා හිතුවා මේක පවතින්න පුළුවන් කියලා. අපේ කතාවේදී නම් මේ අස්කන් ආසාදී ඉන්දියන්ගෙන් ස්පර්ශ කරලා තමයි මේක හදාගන්නේ. මෙතෙන්දී ඇදිලා තියෙන වේව් එක. ඒ වේව් එක ගැන තමයි මේ කතා කරන්නේ. මේ ධර්මයේ ටිකක් මෙතන ගැඹුරුයි. ගැඹුරුයි කියලා කියන්නේ මෙතන ඔය අනාශ්‍රව චිත්තයක් ඇති වෙන භාවනාවක් කරන්න පුළුවන් කෙනෙකුට ඒ අනාශ්‍රව චිත්ත භාවනාවකින් තමයි මේක පැහැදිලි කරන්න පුළුවන්කම තියෙන්නේ. මම ඒක ටිකක් කෙටියෙන් පැහැදිලි කරන්න උත්සාහ කරනවා. ඕගලන්ට පේනවා දැන් මම කිව්වා ඕගොල්ලෝ පුරුදු වෙලා තියෙනවා කියලා අමසි දෙයක්. මොකටද පුරුදු වෙලා තියෙන්නේ? මැරලා ඉපදෙන්නේ. ඕක තමයි පුරුදු වෙලා තියෙන්නේ. කටට කෑමක් දැම්මා මෙතන ඉඳන් මෙතෙන්ට රසයි. ඒක විදිහට මැරුණාම තව එකක් ඉක්මනට අල්ල දා ගන්නවා මේක හැදේ. මේක උනායින් පස්සේ උන්න දැන් ආපහු අර තිත්තියව ඒකමලයි කියලා දෙන. දැන් ඕගොල්ලෝ පුරුදු වෙලා තියෙන්නේ ඔන්න මැරෙනවා මේ කිත්තේ මැරුණා මැරුණාම ඒක තව ඉක්මනට හදන්නේ කියලා. පොඩි ළමයෙක් උනත් අඬනකොට මේවා කළා මේවා කළා ආපුතා මේක මේ විදිහට කරන්න පුළුවන් නේ කියලා එයාට ඕක පෙන්නලා දෙනවා නේද? එතකොට එයාව කොහොම හරි සන්තෝෂ කර කර අපි තියාගන්න මේක හදන්නේ. ඔන්න ඔය අර්ථය. එතකොට මෙරි මෙරි ඉපදෙනවා කියන එක ඉතින් ඊට පස්සේ ඕක තමයි ඕක නිසා තමයි ওই පටිච්ච සමුප්පාදය කියන එක අපිට ඇති වුණේ. අභිනන්දති අභිවදිත අජෝසායති ඔන්න පටිච්ච සමුප්පාදය කියන එක මේකේ හටගත්තා. ඊට පස්සේ දැන් මේක හැදුණා. දැන් මෙයා පුරුදු වෙලා තිනවා මේ ජාතිය ඉඳන් මරණයට යන්න මරණින් පස්සේ ආපහු ජාතියක් ඇති කරගන්න පුරුදු වෙලා තිනවා. ඔන්න ඔකට තියෙන කැමැත්ත තමයි අර අවිද්‍යාපච්ච සංඛාරා කියලා එතනින් ජාතිය ඇති වෙනවා. ජාතිය ඇතිලා ආපහු මරණයෙන් පස්සේ ආපහු එකක් හදනවා. මෙන්න මේ මුළු ඕවරෝල් එකට තියෙන කැමැත්ත තමයි ওই නන්දිය කියලා කියන්නේ. උතන අපිට එතකොට එහෙනම් තේරෙනවා මේ මුළු පටිච්ච සම්පදායෙම මේ නන්දියක් උඩ තමයි ඇති වුනේ කියන එක කෙනෙක් තේරුම් ගන්න. ඒ අතරේ ඕගලන්ට පේනවා මෙතන මේ තනිකර ඕක තමයි ওই අනාශ්‍රව චිත්තයේ තියෙන යන්නේ ওই කිව්ව ආර්ථය. එතකොට ඕගලන්ට මෙතන එහෙනම් මෙන්න මෙහෙම දෙයක් පේනවා. ඕගලන්ට චිත්තේ මැරිච්ච ගමන් මොකද ඔයගොල්ලෝ කරන්නේ? ඔයගොල්ලෝ පරිදේවේ ඉඳන් ශෝකයට දුවනවා. නිකන් මේ දුවනවා. තත් රාතන් වහන්සේ පෙන්වන්නේ එහෙම පරිදේවේ ඉඳන් ශෝකයට අපි දුවනවා. පරිදේවේ ඉඳන් මේ පැත්තේ ශෝකයට දුවනකොට ඕගොල්ලෝ මේ කබලින්කාර ආහාරයේ පැත්තේ ඉඳන් සංඥාව කියන එකට එනවා කියන අර්ථයක් තියෙනවා. ඒ ශෝක කරන සංඥාව කියලා එහෙම අපි ලියාගත්තේ. ඔන්න ඔය අර්ථයක් ඇතුළු ලියාගෙන තියෙන්නේ. ඒ කියන්නේ මෙතන මේ ඔය ටික ඉස්සලා මැද්දි තියනව තව භාවනා කොටසක් මට අයින් කරන්න වෙනවා. මේ පැහැදිලි කරන්න ඒක ඔක්කොම කියන්න බෑ. ඒ කියන්නේ ඒක කියන්නේ ගුතින් පැය ගාණක් කියන්න වෙනවා ඒ කතාව කරන්න බෑ. ඒ කියන්නේ අපේ මේ ශෝකයයි පරිදේවයයි අතර අපි ඉන්නේ. පරිදේවෙන් ශෝකයට යනවා ආපහු ශෝකයෙන් නම් අපි ආපහු පරිදේව හරහා ශෝකයට එනවා. ඒතකොට මේක මැරිච්ච ගමන් අපි කියනවා ඉහට හදන්න උඩු පැත්තෙන් එකක් කියලා. ඒ කියන්නේ මම පරිදේවෙන් ඉඳන් ශෝකයට එනකොට මේ කබලින්කාර ආහාරය ඉඳන් මේ සංඥාව කියන තැනට තමයි ඕගොල්ලන් ගමන් කිරීමක් කියන එක තියෙන්නේ. ඉතින් මේක දිගේ මම දිගින් දිගටම එනවා. කොහොමද එන්නේ? අර ආහාර ඩයග්‍රෑම් එක බලන්න කොච්චර බලගතුද කියලා. පරිදේවෙන් ශෝකයට ආවා. ශෝකයෙන් ඕගොල්ලෝ දෝමනසයට එනවා. ඕගලන්ට ශෝකය තියෙනවා නම් දෝමනසය තියෙනවානේ. දෝමනසය ඇති වෙලා ඊට පස්සේ ඕගොල්ලෝ දෝමනසය තියෙනවා නම් ප්‍රිය විප්‍රයෝගය කියන එක ඕගලන්ට තියෙනවා නේද? ප්‍රිය විප්‍රයෝගය තියෙනවා නම් ඕගොල්ලන්ට මතකද ජාතියයි ජරාවයි කියන එක ජාතියයි දුක්ඛයයි කියන එක තියෙනවා. ඒ පාරෙන් තමයි මම ප්‍රිය විප්‍රයෝගයට ආවේ. ඉතින් ඕගොල්ලෝ ළිඳකට මොකක් හරි ක්‍රමයකට වැටුණා නම් ළිඳ ඇතුළට ඒකෙන්මනේ ආපහු ඔබලට එන්නේ. එතකොට මට ප්‍රිය විප්‍රයෝගේ මේ විදිහට ආවා නම් ප්‍රිය විප්‍රයෝගේ ඉඳන් මම ආපහු දුක්ඛයට යනවා කියන කතාව තියෙනවා. අනිත් පැත්තටත් ගමන් කිරීමක් තියෙනවා. එතකොට ওই විදිහට ගත්තාම ඔයගලන්ට පේනවා මම මේ දකුණු අත පැත්තේ පල්ලෙහා කෙරෝලින් මරණේ ඉඳන් වම් අත පැත්තට මෙහෙ එනවා කියන්නේ උඩ කබලින්කාර ආහාරයේ ඉඳන් මනෝ සංචේතනාවේ විඥාන ආහාරයකින් තැන්ට එනවා කියන එක තියෙනවා. තේරෙනවද? වෙක් ඔසඤ්ඤාවාරා මේ උඩ ලයින් එක. උඩ ලයින් එක මේ පැත්තට එනවා ජටිල් ලයින් එක මේ පැත්තට එනවා. එතකොට වෙක්ට වශයෙන් බලන්න මුලින් ගත්තාම මම පරිධියේ ඉඳන් සෝකෙට එනවා. කබලින්කාරාහාරේ ඉඳන් සංඥාවට එනවා. ඊට පස්සේ මම දෙවෙනි මැද්දේදී හරියේදී සංඥාවෙන් ඉඳන් මම චේතනාවට යනවා. මම සෝකයේ ඉඳන් දෝමනස්සේට යනවා. එතන හරි ගැම්මක් තියෙනවා. ඕගොල්ලෝ ජෙනරේට් කරගන්න හදනවා මෙතන. මේ සෝකේ නිසා මේ වැක කියන එක. එතකොට මම මෙතන මේ පැත්තෙන් අර ප්‍රිය විප්‍යෝගයේ ඉඳන් දෝමනස්සේ කිව්වහම ප්‍රිය විප්‍යෝගය කියලා ගන්න. එතන ප්‍රිය විප්‍යෝගයේ ඉඳන් මම අර දුක්ඛය කියන එකට ගමන් කරනවානේ. ඒ දුක්ඛය කියන එකට ගමන් කරන අවස්ථාව වෙනකොට ඔගොල්ලෝ මනෝ සංචේතනාවෙන් ද විඥානය කියන එකට යන මේ බ්‍රිජ් එකක් හදාන්නේ. යටින් පොල්ලක් ආව උඩින් පොල්ලක් හදා ගන්නවා. මේක මැරිච් එකක්. එතකොට මේ මනෝ සංචේතනාවේ විඥානය සකස් කරනවා කියලා කිව්වහම මොකද්ද මේ සකස් කරනවා කියලා කියන්නේ? ඔය චේතනාව කියන එක අර්ථ දක්වනවා. ඒකත් අර්ථ දක්වලා තියෙන පිටකෝපදේශයේ විතරයි. මුළු සූත්‍ර පිටකයේම චේතනාව අර්ථ දක්වලා තියෙන්නේ පිටකෝපදේශයේ විතරයි. ඒකෙත් පෙන්වන ඉතිපි කාමීසු සංගතෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයං චේතනා කියලා. කාමයන්ගෙන් සංයුක්ත වෙලා ඉන්නවා. විහෙරති භාවිතෝ, භාවිත කරනවා කියන්නේ ඩෙවලොප් කරනවා. අජෝ සංඥා කියලා කියන්නේ අල්ලගෙන ඉන්නවා. මොනවද අපි අල්ලගෙන ඉන්නේ? මේ අපි අල්ලගෙන ඉන්නේ භවය. භවය අල්ලගෙන ඉන්නවා කියන්නේ මේ අඹ ගෙඩියේ මේ විදෙනවා. මේ කුණු අඹ ගෙඩියේ මේ විදෙනවා. ඔන්න භවය අල්ලගෙන ඉන්නවා. එතකොට මේක පවත්තන්න අපි භාවිත කරන්නේ මොනවද? රූපාගේ, වේදනාගේ, චේතනාගේ. රූප, වේදනා, චේතනා කියන ආකාරය. ඒක හොඳට බැලුවොත් ඉතින් බලන්න මේ රූපේ මෙතන කබලින්කාර ආහාරය නේ. වේදනාව මෙතන, චේතනාව මෙතන. වී අකුරක් නේද හැදිලා තියෙන්නේ. දැන් ඒ පාර මෙතන ගත්තාම චේතන විඥානය කියලා කියවොත් සකස් කරන්න යන එක ඊළඟට යන්නේ විඥානය සකස් කරන්නනේ. අර වෙක්ටර් එක වශයෙන් මං කියන්නේ මෙහෙම ප්‍රොපගේට් වෙනවා කියන්නේ. ඒක නිකන් මේ කෝපේ හැඳ වාගේ නේද? හැන්ඩල් එක වාගේ. පේනවද? මේ වී අකුර වාගේ තියෙන එක තේ කෝපේ කියලා එක ගත්තා නම් තේ කෝපේ හැන්ඩල් එක අර සෝස් පොන් එක තියෙන්නේ. සෝස් පොන් එකේ හැන්ඩල් එක. ඒ වගේ එකක් තමයි මේ හදන්න යන්නේ ඔක. එතකොට මේ කප් එක ඇතුලේ මොකක්ද තියෙන්නේ? වී අකුර වාගේ කෝපේ ඇතුලේ මොකක්ද තියෙන්නේ? සංඥාව නේද? ඒද සංඥාව කියන්නේ මෙරුවක් කියලා ඔයගොල්ලෝ දන්නවා. ඒ කියන්නේ කෝපේ ඇතුලේ මොකුත් නැහැ. තේරුණාද? කෝපේ ඇතුලේ මොකුත් නැහැ, මොකක් හරි එකක් තියෙනවා කියලා හිතාගෙන තමයි අර විඥානේ හදන්නේ. මම මෙතන මේ පරිදීවි ඉඳන් මෙතෙන්ට යනකොට මේක හදනවා. ඔන්න ඕක, ඔන්න ඔයක පවත්තන්න කරන්නා උදේ තමයි මේ පෙන්වන්නේ. ඕක තමයි අනාශ්‍රෝ චිත්තයක තියෙන්නේ ලක්ෂණي ඔන්න ඕක. අනාශ්‍රෝ චිත්තය කියන්නේ ඕකයි. මෙන්න මේ මෙරුවගේ මේක තමයි මේ කරන්න යන්නේ. මේකේ ගතියුත්තක් නැහැ. මම බොරුවට අල්ලනවා. ඇත්තටම හැන්ඩල් එකක් නැහැනේ විඥානේට අල්ලන්න. අර පොහු සංඥාවක් අරගෙන මේක පවත්තන්න හදන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ කියන්නේ පවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි, මුසාවක් තමයි ඉතන පැවති. ඉතින් සංඥාව ඕගොල්ලෝ තේරුම් ගත්තා. සුබයි කියලා ගත්තා. ඊට පස්සේ නිට්ටයයි කියලා පල්ලෙහාට බැස්සා. නේද? ඒකෙන් මේ සංඥාවක් ආවේ. ඉතින් මේ ෆේක් සංඥාවක් නෙමෙයි තියෙන්නේ. සුබයි කියන එක කිසිම තේරුමක් නෑ. නිට්ටයයි කියන එකෙත් කිසි තේරුමක් නෑ. එතකොට මේ තේරුම් නැති දෙකකින් මිරුවක් හදාගෙන ආන්න ඒක තමයි මගේ කප් එක ඇතුලේ තියෙන්නේ. ඕන්න ඔය කප් එකෙන් තමයි මේ අල්ලාගත්ත විඥානයක් කියන එක. අන්න ඒක තමයි මේ පෙන්වන්නේ. ගැඹුරු අර්ථයක්. ඉතින් භාවනා ගොඩක් මේකට සම්බන්ධ වෙනවා. එතකොට ඒක පෙන්වනවා. දැන් මෙතෙන් දිනනවා ඒ කිසි තැනක මමයයි කිසිවෙක් නැත. කිසියෙකුගේ මමයයි කිසිවක්ද නැත. අර මිරිඟුවයා දකිනවා. මේක තනි කර මේ මිරිඟුවක් කියන එක යා එයා දකින්න. නුඹ යන කිසිවක්ද නැත්. නුඹගේ මම යන කිසිවක්ද නැත්. මෙහෙම නිදිතට භාවිතා කරනවා. එන පුද්ගලයා එතන එක්කෝ ඒ රහත් බවට පත් වෙනවා කියන එක තියෙනවා. එහෙම නැත්නම් ඒ ආනේජ විහාරයෙන් එයාට වාසය කරන්න පුළුවන්කම කියන එක ඒක තියෙනවා. ඊළඟට ආපහු පෙන්නනවා මහණෙනි නැවත අනිකක්ද කියන්නේ. ආර්ය ශ්‍රාවකතුමීසි කල්පනා කරයි. මෙලෝ යම් කාමයොත්ද්ද පරෝ යම් කාමයොත්ද්ද මෙලෝ යම් කාම සංඥාවොත්ද්ද පරලෝ යම් කාම සංඥාවොත්ද්ද මෙලෝ යම් රූපයොත්ද්ද පරලෝ යම් රූපයොත්ද්ද මෙලෝ යම් රූප සංඥාවොත්ද්ද පරලෝ යම් රූප සංඥාවොත්ද්ද යම් කම්පාන වන ධාන සංඥාවොත්ද්ද යම් ආකින්චන ආයතන ධාන සංඥාවොත්ද්ද මේ සියලු සංඥාවෝ ඉතිරි නැතුව නිරුද්ධ වෙද්ද යම් මේ නිව සංඥා නා සංඥායතන සමාධියක් වේද ඒ ශාන්තේ ඒ ප්‍රණීතිය මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත නේව සංඥා නාසඤ්ඤායතන හේතු වී පහදී. වී භවේදී පැහැදීම ඇති කල්ලි ඒ නේව සංඥා නාසඤ්ඤායතන සමාධියට පැමිණි ප්‍රඥාවෙන් හෝ මෙදේ. ශරීරයගේ විදීමෙන් මරණින් මතු යම් කාරණකින් ඔහුගේ උත්පත්ති සිදුවන්නා වූ විපාක විඥානේ කුසල විඥානයට සමාන වන්නේ යන මේ කාරණේ ඇත්තේ. මහන්නේ මේ නේව සංඥා නාසඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබේ. එතකොට ඕගොල්ලෝ දන්නවා අපි ওই තීන මිද්ද අවස්ථාවේදී මෝහයන්ගෙන් අපි තීරණය අරගෙන තමයි අපේ මේ සංස්කාර කිනුම අපි හදලා තියෙන්නේ. එතකොට මෙන්න මේ සංස්කාර මගේ කියලා ගන්නෙ නැතිම නිසා තමයි යා නිවසඤ්ඤා නාසඤ්ඤායතනට කියන එකට යන්නේ. ඒ කියන්නේ මම පෙන්නවා අර වඩුවගේ උදාහරණේ වඩු බාසුන් නැට මේසයක් හදන්න ලෑලි කෑලි තුනක් හම් වෙලා තියෙනවා. ලෑලි කෑලි දෙකක් හොඳයි එකක ගුල්ල ගහලා ඩැමේජ් වෙලා තියෙනවා. මෙයාට කරගන්න දෙයක් තිබුණේ නැහැ. හදාගත්ත මේසේ දකුණු අත පැත්තේ තියෙන කකුලට ඇවිල්ලා තියෙන්නේ අර ගුල්ල ගහපු ලී කෑල්ල. එපාර දැන් මෙයා කල්පනා කරනවා මෙයා මේක පොටි ගහලා වහන්න පුළුවන්. හැබැයි මෙයා දන්නවා මේක කොයිලා හරි කඩාගෙන වැටෙනවා. ඒක නිසා අර ඉස්සරනම් බාසුන් නැහැ ගහනවා මේක යටින්. මම තමයි බාසුන් නැහැ මේ දවසේ තමයි හැදුවේ කියලා. දැන් මෙයා ඒක නම් ගහන්න යන්නේ නැහැ. මොකද සංස්කාරය මේක බින්දන. ඒ කියන්නේ අර අනිත්‍යභාවය දන්නෝ කොයි ප්‍රමාණයටද අනිත්‍යභාවය දන්නේ? අර හදන සංස්කාර බිඳිනවා කියන ප්‍රමාණයට අනිත්‍යභාවය එයා දන්නවා. එයා සම්පූර්ණයෙන් දන්නවා නම් අනිත්‍යභාවය, ඒ කියන්නේ ප්‍රඥා විමුක්තියට තමයි එයා යන්නේ. නමුත් මෙයා භාගයකට යම් ප්‍රමාණයකට තමයි දන්නේ. ඒ කියන්නේ එයා මේ සංස්කාරයන්ගේ මානාගිය කියන එක, සංස්කාරයන්ගේ මානයක් තියෙනවා නේද? එතකොට අර හදපු වඩු කර්මාන්තේ මාන්නේ කියන එක ඒක ටිකක් අඩුයි. ඒක තමයි අර නිවසඤ්ඤා නාසඤ්ඤායතන ලාභියා තමයි ඔය කියන්නේ මානිය අඩු එක්කෙනා අනිත් අය මානිය වැඩි. එතකොට මේ විදිහට මේ ඒ ප්‍රතිපදාවත් තථාගතයන් වහන්සේ පැහැදිලි කළා. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ත්‍රියන් වහන්සේ භාගතුන් වහන්සේට මේ කාරණේ කිව්වා. ස්වාමීන් මේ ශාසනය මහානතම මෙසේ පිළිපන්නේ වේ. ඉතින් මා විසින් පෙර කර්ම රැස් කර නොකරන ලද්දේ නම් මාගේ මේ විපාක භවය නොපවතින්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මතු විපාක භවය නොපවත්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමි මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. ස්වාමීනි මේ මහානතමේ පිරිනිවේ. ආනන්දේ මේ ඇතැම් මහණෙක් පිරිනුවම් පාන්නේ ඇතැමේ පිරිනුවම් නොපාන්නේ වදා. ස්වාමීනි යම් හේකින් මේ ඇතැම් මහණෙක් පිරිනුවම් පාන්නේ මේ ඇතැම් මහණෙක් පිරිනුවම් නොපාන්නේ ඊට හේතු කවරේද? පත්‍ය කවරේද? ආනන්දේ මේ ශාසනයේ මහානතමේ මෙසේ පිළිපන්නේ මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ දැන් විපාක භවෙ නොපොතින්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් දැන් මාගේ විපාක භවෙ නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමි මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. හිතේ මේ උපේක්ෂාවට මේ මගේ මමේ මගේ කියලා සතුට නොවේ. මමේ මගේ කියා සතුට වෙයි. මමේ මගේ කියා සතුට වෙයි තෘෂ්ණාවෙන් බැසගනි. ඒ කියන්නේ අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨති කියන එක පෙන්වනවා. ඒ උපේක්ෂාවට සතුට වෙන්නා වූ මමයේ ආදී කියන්නා වූ තෘෂ්ණාවෙන් බැස ගන්නා වූ උපේක්ෂාව විඥාණී ඇසුරු කරන ලද්දේ වේ. ඒ දැඩිකොට අල්ලා ගැනීමයි. ආනන්දේ දැඩිකොට අල්ලා ගැනීම සහිත වූ මහානතමේ පිරිනුවම් පාන්නේ නොවේ. ස්වාමිනී දැඩිකොට අල්ලා ගන්නා වූ මහානතම කුමක් දැඩිසේ අල්ලා ගනී? නිවසඤ්ඤා නාසඤ්ඤා ඉතනෑ. පදාලි ස්වාමිනී මේ මහානතම වනායි දැඩිකොට අල්ලා ගන්න ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගනී. ආනන්දේ මේ මහානතම වනායි දැඩිකොට අල්ලා ගන්න ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගන්න. ආනන්දේ මේ නිවසඤ්ඤා නාසඤ්ඤායතනයක් වේද මේවනායි දැඩිව අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවයයි. බලන්න එක පැත්තකින් බැලුවාම පේනවා ආනන්ද හඳුරන්ට මේක මේ ධර්මයේ යම් ආකාරයකට වැටහිමක් තිබිලා තියෙනවා. මේක තමයි මේ පෙර දැන් අපි කියවනේ භවංච භෝගංච ඕකාරස්ස අහංකාරස්ස බදට්ටානම් කියලා මේ මම පුරුෂයා කියලා කාන්තාව දෙස බලන කතාව අවබෝධයක් එතන තිබිලා තියෙනවා. ඒකනේ මේ පෙර නිසා මේ ඇතුණා මේක නිසා මේ සංස්කාරයන් කරනවා. ඉතින් මේවා කියලා දීලා ඇති ඕන තරම් තථාගතයන් වහන්සේ ඒවා අපිට හම්බුනේ නැති වුණාට නේද? ඒවා ඉතින් කියලා දීලා ඇති. එතකොට මේ විදිහට මේ සකස් කරනවා කියන එක තියෙනවා. මේ ඉදන් සච්චේ මේක තිබිලා මෙතන ඉඳන් මම පුරුෂයා කියලා කතා කරන කතාවල් තියෙනවා කියන එක තේරෙනවා. තනිකර මේ මෙතන ගැන කතා කරන්නේ ආනන්ද හඳුරෝ ඒ විලාසෙදී. එතෙන්ට එනකන් ගිහිල්ලා මනස. එතකොට අනිත් අතට ගත්තාම බලන්න මේ මනුස්ස ලෝකේ මිනිස්සුයෝ අඥාන කම නිසා අල්ලගෙන ඉන්නවා මේ මිනිස්යාගේ භවය තමයි ශ්‍රේෂ්ඨ භවය කියලා. බුදුහාමුදුරු කියනවා දෙමිට. බුදුහාමුදුරු කියන්නේ ශ්‍රේෂ්ඨ භවය මොකක්ද? නිවසඤ්ඤා නාසඤ්ඤා. ඉතින් මේ මිනිස්සු ඒකට දාගෙන තියෙන බුදුහාමුදුරු ඉපදෙන්නේ මේකෙනි. ඒකයි කියලා. ඉතින් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, ප්‍රඥාව පොඩ්ඩක් තියෙනවා නම් මේ තථාගතයන් වහන්සේ බැරි වෙලාවත් දිවි ලෝකේ පහළ වුණා නම් මේ මනුෂ්‍යෝකේ ඉන්න මනුස්සයන්ට මොකද්ද කරගන්න පුළුවන්? උඩ පනින්න විතරයි නේ, ඊට වඩා දෙයක් කරන්න බෑනේ. අර දිවි ලෝකේ ඉන්න දෙවිවරුන්ට නම් මේ මනුෂ්‍ය ලෝකේ බුදුහාමුදුරුවෝ ඉපදුනහම ඇවිල්ලා බණ අහන්න පුළුවන්කම තියෙනවා. එයාට යන්න පුළුවන්. මේ බැරි මනුස්සයට බැරිකමට උදව්ව කරන්න ආවහම මනුස්සයෝ කල්පනා කරනවා මේ අපිට තමයි, අපි තමයි ලොක්කෝ කියලා. ඒ කියන්නේ මාන්නේ අධිකම පුද්ගලයා තමයි මේ මනුස්සයා. ඔව්, ඒ මනුස්සයටත් වඩා අධිකයි තිරිසනාගේ මාන්නේ. මම බල්ල තියෙන ඔය රහතන් වහන්සේ දෙකෙක් කාවල ඔය සත්තුන්ගේ මනස, ඒ බර්ඩ් ගිනිගේ මනස බැලුවාම ඌගේ හිතාගෙන ඉන්නේ දැන් ගහේ ඉන්නවා මෙච්චරයි පොඩි කුරුල්ලා. හිතාගෙන ඉන්නේ මේ මිදුලේ, අපේ වත්තේ මිදුලේ, මිදුලෙන් එකයි. මම මේ මිදුලේ ඉන්න ලොකු බර්ඩ් කෙනෙක්. එතකොට ඒකනේ අර අනිත් සතෙකුට කොටන්න යන්න මේවා වෙන්න එහෙම හැංගිම තියෙන්නේ. ඒ වගේ හැංගිම තියෙන දැන් බල්ලෙක් වුණා ඕගලන්ට කන්න පයින්නෝ නේද? ඔය බල්ලගේ සිත තියෙන්නේ මම ඕගලන්ට වඩා හරි විශාලයි කියලා. එයාට හැංගිම තියෙන්නේ මම ලොකුයි, ඔයා පොඩි. එතකොට අර කන්න පයින්නවා. මොකද්ද මේක පොඩි වැඩක් වාගේ කන්න පයින්නවා. අර පයින් පාරක් ගදුනහම තමයි තේරෙන්නේ අන් මම පොඩි එකා කියලා. එතකන් අර ඒ සතාට හිතෙන්නේ මේ බල්ලු හිතාගෙන ඉන්නේ එහෙමයි. මනස බැලුවාම වෙන්නේ මහා විශාලයි කියලා. එතන මනුස්සයත් වගේ තමයි පුම්බගෙන ඉන්නේ. අසෝචි ගොඩක් තියාගෙන පුම්බගෙන ඉන්නවා මම තමයි ලොක්කා කියලා. අර නෙව සංඥා නා සංඥා එතන මේකේ මේ මීම ස්ලෝප් එක මේ කතා කරන්නේ. අර එයා ඉන්නේ උඩම දැන්. අපි ඉන්නේ මේ බොටම් එකේ. පල්ලෙහාටම වැටලා ඉන්නේ. මෙයන්ගේ තමයි මේ මාන්නේ අධික වෙලා තියෙන්නේ. ඉතින් බල්ලගේ සත්තු ගත්තාම තව පල්ලෙ ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද එයාට පල්ල බන්න අවබෝධයක් ලබා ගන්න බෑ. මේ හොඳ කට්ටිය එක ගත්තාම මේ බොටම් එකේ ඉන්නේ මේ හොඳම ශ්‍රේෂ්ඨභාවයේ උඩ තියෙන්නේ. අනිත් ඒවා දෙක අතර. එතකොට ආනන්දේ මේ ශාසනයේ මහානදී මේ මෙසේ පිළිපන්නේ වේ. පෙර මා විසින් කර්ම රැස් නොකරන ලද්දේ නම් දැන් මාගේ කර්ම විපාක භවය නොවන්නේ. දැන් කර්ම රැස් නොකලේ නම් මතු විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් වේද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයිද? හෙතෙම ඒ උපේක්ෂාවට මමයි මාගේ සතුටු නොවේ. මම මාගේ නොකියයි. ඒ තෘෂ්ණාවෙන් බැසගෙන නොසිටී. නාබිනන්දති, නාවිවදති, නජෝසාය තිට්ඨති. ඒ උපේක්ෂාවට සතුටු නොවන්නා වූ මමයේ මගේ නොකියන්නා වූ ඒ බැසගෙන නොසිටින්නා වූ ඔහුගේ ඒ ඇසුරු කලාව විඥානී නොවේ. ඒ දැඩිකට අල්ලා ගැනීම නොවේ. ආනන්දේ දැඩිව අල්ලා ගැනීම නැත්තා වූ මහණ පිරිනමම් පාන්නේ. අර පින්නෝනේ අපි කප් එකක් ගැන වී අකුරක් එක්ක හැන්ඩල් එකක් සෝස් පන් එකක් කියේ. හැන්ඩල් එක නැහැ. හැන්ඩල් එකක් හදන්නේ නැහැ. දැඩිව අල්ලා ගත්තේ නැහැ කියන්නේ ඒකයි. මේක ඇතුලේ තියෙන මිරිඟුවයි කියලා දැක්කා. දැකලා මේ හැන්ඩල් එක නේ. අර අනාශ්‍රෝ සංඥාව, අනාශ්‍රෝ චිත්තේ ඒකත් එක්කේ පවතිනවා කියන එකයි පෙන්වන්නේ. ස්වාමීනි අශ්චර්ය, ස්වාමීනි අද්භූතේ, ස්වාමීනි ඒ සමාපත්තිය ඇසුරු කොට භාගතුන් වහන්සේ විසින් ඕගයන් ඉතුරු කිරීම පදාරණලද? ස්වාමීනි ආර්ය විමුක්ෂේ කවරේද? ආනන්දේ මේ සස්නේ ආර ශ්‍රාවකතේ මෙසේ කල්පනා කරන්නේ. මෙලෝ යම් කාමෝද, පරලෝ යම් කාමෝද? මෙලෝ යම් කාම සංඥාවත්තේද, පරලෝ යම් කාම සංඥාවත්තේද? මෙලෝ යම් රූපයෝත්තේද, පරලෝ යම් රූපයෝත්තේද? මෙලෝ යම් රූප සංඥාවත්තේද, පරලෝ යම් රූප සංඥාවත්තේද? යම් කම්පානෝන ධ්‍යාන සංඥාවත්තේ, මේ ආකින්චඤ්ඤායතන සංඥාවත්තේ, මේ නිව සංඥා නාසඤ්ඤායතන සංඥාවත්තේද? මේ සියල්ල සක්කාය නම් වේ. ඒ සක්කාය කියන දැඩිසේ අල්ලා ගැනීමක් නැතු චිත්තයාගේ මිදීමක් වේද? ඒ අමෘතිය වේ කියලා. හැන්ඩල් එක නැති වෙච්ච ගම අමෘතිය තමයි. ආනන්ද මිසේවනාය මා විසින් කම්පා නොවන ධ්‍යාන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරනවාද? ආකින්චඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරනවාද? නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරනවාද? ඒ සමාධිය අසුරු කරන ඕගයන්ගේ ඊතර කිරීම දේශනා කරනවාද? ආර විමුක්ෂය දේශනා කරනවාද? ආනන්දේ ශ්‍රාවකයාට වැඩ කැමති වූ අනුකම්පායත්තා ශාස්ත්‍රු විසින් අනුකම්පාව උපදවා කටයුතු යමක් වේද? මා විසින් නියතකට කරන ලද ආනන්දේ මේ වෘක්ෂ මූල වේද? මේ ශුන්‍යාගාර වේද? ආනන්දේ ධ්‍යාන කරව සමාධි උපදවා ප්‍රමාද නොව පසු තැවිලි නොව මේතකට අපගේ අනුශාසනාව වේයි කියලා වදාළම භාග්‍යතුන් වහන්සේගේ මේ වචනේ ආනන්ද හාමුදුරු සතුටින් පිළිගත්තා කියලා තියෙනවා. එතකොට මේ භාවනාවට ඔගොල්ලෝ මං කිව්ව භාවිතා කරන්නේ මෙන්න මේ ඩයග්‍රෑම් එක. ඒ කියන්නේ එක ඩයග්‍රෑම් එකක් අහක දානවා කියන එක නෙමෙයි. ඒක එක ඩයග්‍රෑම් එකේ සම්බන්ධ වෙලා නෙමෙයි. මේක ඇවිල්ලා තියෙනවා පෙන්වන්නේ මේ කාමයේ අනිත්‍යයි කියලා. කියන්නේ කාමයේ සකස් කරන එක. අර ධාරාවක් වශයෙන් පවත්තලා තමයි අර මං කිව්ව අන්තිමට පෙන්වන්නේ මලාට පස්සේ ආපහු එක හදන්නේ කියලා කියන්නේ. ඒක ওই විදිහට ධාරාවක් කරලා තමයි මේක හදාගෙන තියෙන්නේ. එතකොට ඒකෙන් එනවා ඕගොල්ලෝ මෙන්න මේ පස්වෙනි ඩයග්‍රම් එක. මේ පස්වෙනි ඩයග්‍රම් එකේ තියෙන එක තමයි ඔයගොල්ලෝ හොඳට භාවනා කරන්න. ඒ වෙලාවේදී ඔයගොල්ලෝ කල්පනා කරනවා. මේ වෙලාවේදී ඔයගොල්ලෝ කල්පනා කරනවා මෙන්න මේ කාරණාව මේ පානාතිපාතේ නිසා දේශයේ කතාව ටික මේක බලලා ඉතින්දි කල්පනා කරනවා මේ හැංගර් එක කොහොමද ඇකිලෙන්නේ? මේක අභිනිවේෂය නිසා මම මේකට ඇදිලා යනවා. අර 2B ඩයග්‍රෑම් එකේ තිබිච්ච ආර්ත්‍යම් මේකට එනවා. මම එකහව කරගෙන එකහව කරන් රුඩු ටික ඔක්කොම දැන් පරාමාසයට ඇවිල්ලා මේවා ටික ඔක්කොම ඉදන් සත්‍යය ඇතුළට ඇදෙනවා. කාම සංඥාවන් හේතු කොටගෙන. ඉතින් අනිත් පැත්තෙන් ඔයගලන්ට පේනවා මේ අවිද්‍යාව මට තියෙනවා නම් මට ඉදන් සත්‍යයට ඇතුළ වෙනවා. ඒක ඕගොල්ලෝ දන්නවා. අර හතරවෙනි විඥාන ආහාර පාර භාවනාව මෙතනින් ඇවිල්ලා තියෙන නේද? ඒකනේ ඔය කියන්නේ. පේනවද ඒක? අවිද්‍යාව යෝගිය කියන තැන ඉඳන් මෙතෙන්ට එන්නේ. එහෙනම් ඒකෙදි ඒ විදිහටත් ඇකිලීමක් කියන එක සිද්ධ වෙනවා. අනිත් අතට මෝහය. මෝහය ඇති වුනහම සංස්කාර ඇති වෙලා මගේ ආපහු අවිද්‍යාවයි කියන එක ඇති වෙනවා කියන එක තියෙනවා. එතකොට පෙර අවිද්‍යාව නිසා දැන් මෙතන මුලින් කිව්වොත් මේක පෙර අවිද්‍යාව කියලා මේක පසු මෝහය වෙනවා නේද? දැන් ඊට පස්සේ ආපහු අපි මේක ගත්තාම මේක පෙර එක වෙනකොට ඊළඟට අවිද්‍යාව. එතකොට දෙන්න දෙපැත්තට යනවා. එතකොට අහම්මමන් එක්කවෙලා ඉන්න අවස්ථාවේදී කිව්වනේ අහංකාරය මමංකාරය දෙන්න එක්කවෙලා ඉන්න පෙර අවිද්‍යාවයි පසු මෝහය දෙකම එකයි කියලා කිව්වා. ඔන්න ওই අවස්ථාව වෙනකොට මේවා මේකට ඇදෙන ওই කාරණා තුනේම ඕක ඇදෙනවා කියලා අවබෝධ කරගන්නවා කියන ඉහළම අවබෝධයක් එතන ඇති වෙනවා. ඒක එහෙම කිරීම. ඒතකොට නිකන් නෙමෙයි අර මම පුරුෂයා කියලා කාන්තාව දෙස බලන ওই කතාවල් ඔක්කොම වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් හැමෝටම මේක භාවනා කරන්න පුළුවන් කොටස් තියෙනවා. ගොඩාක් දේවල් මතක නැති පුද්ගලයෙකුටත් භාවනා කරන්න පුළුවන් දේවල් තියෙනවා. මොකද ඕගොල්ලෝ දන්නවා මේ දැන මේ අවස්ථාව වෙනකොට ඒ අපි කාමයේ කියන එක ගැන අපි දැන් ඉගෙන ගත්තානේ නේද? එතකොට අර තුච්චයි කියන එක මේක මොසාවක් කියන එක මොස ධර්මයක් කියන එක අපි ඉගෙන ගත්තා. එහෙම ඉගෙනගෙන ඊට පස්සේ අපි බැලුවා ඒ කියන්නේ මේක මේ බාලයාගේ වචනයකින් සිද්ධ වෙච්ච දෙයක්. අර ඒ ටික කල්පනා කළා. ඒ කියන්නේ සූත්‍රයත් එක්ක ගමන් කරන්න. මේ සූත්‍ර දේශනාවේ බුදුහාමුදුරුව පෙන්නුවේ ඒකනේ. මම මේක ඕගොල්ලෝ කොටුවේ මං එළියට පැන ගන්නවා. මේක මේ කාමයක්ද කාම සංඥාවක්ද සම්පරායික කාම සංඥාවක්ද මේ ඔක්කොම මාරයට අයිති දේවල්. මම මාරයකකින් ගැලවෙනවා කියලා හිතුවා නම් මේ පළවෙනි බුදුහාමුදුරුව පෙන්නලා තියෙන පැරග්‍රාෆ් එකේ පළවෙනියට පෙන්නලා තියෙන එක අල්ලගත්තා නම් හොඳට එතනින්ම කෙනෙකුට යන්න පුළුවන්. ඉතින් අර ශුන්‍ය මිදන් අත්තේනවා අත්තේනවා කියලා ඒ විදිහට යන්න පුළුවන් ඒව තියෙනවා. ඊළඟට අර මේ ඔක්කොම මේ රූපයයි කියලා කල්පනා කරලා අර ධාතු වශයෙන් බැලුවේ. ඒ විදිහට බලලා කෙනෙකුට එතනින් ආයෙත් යන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ කලින් කරලා තියෙන භාවනාවලින් එක එක තැන්වලින් ඕගොල්ලෝ මෙතෙන්ට ගෙනල්ලා තියෙනවා. ඉතින් සූත්‍රය මතක තියාගෙන සූත්‍රයත් එක්ක යන්න පුළුවන්. අවබෝධයට හුඟාක්ම අවබෝධය කරගත යුතු ධර්මයේ තමයි ওই විදිහට ගිහිල්ලා මෙන්න මේ පස්වෙනි ස්ලයිඩ් එකේ දෙවෙනාම ධර්මයේ මේක ඇකිලින්. අපේ ජීවිතයේ ඕක තමයි හැංගර් එකක් අකුලනවා අධිකාරිනවා. අකුලනවා අධිකාරිනවා. ඔච්චරයි අපේ ජීවිතයේ තියෙන්නේ. ඕක තේරුම් ගත්තා නම් ඉතින් වටිනවා.